සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරින්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනාවල වැඩසටහනට. පුරුදු පරිදි මුලින්ම යෙදෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඒ දෙපා නැමැද මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙනමින්. සාදු සාදු සාදු
සාදු සාදු
ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ම උපාලි පුළුවන් ද ප්‍රශ්න ඉදිරිපත් කරන්න?
හොඳයි උදේ මම ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි. පර්යංක භාවනාව මම දැන් මෙතන සිත යොමු කළා. සුළු වේලාවකින් ආනාපානේ සංසිධී කිසිත් නොදැනෙන තැනකට වැටුණා. වරහන් ඇතුළේ සෑහෙන වේලාවකට පසු වරහන් වාලා හුදෙක්ම වේදනාවක් දැනුණා. ඒ වේදනාව කුමක්දයි විමසුම් කරද්දී පස්ස වේදනා බව දැනුණා. ඇයි පස්ස රිදෙන්නේ කියා නැවතත් විමසුම් කරද්දී වැටුණා මෙච්චර වෙලාවම භාවනාවට ඉඳගෙන ඉඳලා තාමත් ඉන්නේ ඉඳගෙන කියලා. ඒ වැටහීමත් සමගම ආනාපානය දැනෙන්නට පටන් ගත්තා. මේ සියල්ලම වෙන්වෙන්ව කැඩි කැඩි පෙනීමට ගත වූයේ ඉතාමත් සුළු කාලයක්. පර්යංකයෙන් නැගිට්ට පසු දැනගත්තා පැය 3ක් එලෙස පර්යංකයේ සිට ඇති බව. ඔබ වහන්සේ නිතරම කියනවා වේදනාව හුදෙක් වේදනාවක් ලෙස දකින්න කියා. ඒත් ඒක මට හරියට වැටහිලා තිබුණේ නැහැ. මොකද හැම තිස්සෙම දැනෙන්නේ දතක වේදනාවක්, අතක වේදනාවක්, බඩක වේදනාවක් වගේ කොහේ හරි තැනකට අදාළව. මේ අත්දැකීමෙන් තමයි උදෙක් වේදනාවක් කියා දෙයක් ඇති බව වැටුනේ. බොහොම පිං ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ වේවා. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට හොඳ අත්දැකීමක්. දැන් ඔහොම අපි තමු දැන් මුලින්ම පටන් ගන්නකොට අර කූඤ්ඤයක් වගේ තියෙනවා පැවැත්මක්. අනේ කාලය හා සම්බන්ධ, ඒ වගේම ස්ථානය හා සම්බන්ධ යම් කිසි ස්ථාවරයක්, බොහොම තද ස්ථාවරයක් තියෙනවා. හරියට අර කූඤ්ඤයක් ගැහුවා වගේ. ඉතින් කූඤ්ඤයක් ගැහුවාම ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මෙතනක් තියෙනවා, එතනක් තියෙනවා, මේ දෙක අතර මැදක් පනවන්න පුළුවන්. අන්න පැවැත්මක් ඒ විදිහේ අදහසක් මතුවෙලා එනවා. මේ තැනැත්තා කේන්ද්‍රය කරගත්ත මෙතනක්, මෙතනින් අතනක්, ඒ දෙක අතර මැදක් කියලා ඔය විදිහේ දෙයක් මතුවෙලා එනවා. හැබැයි මේ කූඤ්ඤ නැත්තං එතකොට මෙතනක් පනවන්නත් බෑ, එතනක් පනවන්නත් බෑ, මේ දෙක අතර මැදක් පනවන්නත් බෑ. ඉතින් ඔන්න ඔය අර කාලය දේශය කියන දෙකෙන් විමුක්ත වෙන හැටි තමයි මේ පේන්නේ ටික ටික. මේ ඉන්දියා මේ ස්ථාවරය තියුණා. නමුත් ටික ටික ගැලවිලා ගියා, දිය වෙලා ගියා. එතකොට අපිට හිතලා කල්පනා කරලා කොහොමවත්ම අරගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ක්‍රමයෙන් භාවනාවෙන් යන ප්‍රතිපදාව තමයි ඔය පෙන්වන්නේ. ඒ පෙන්ලා ගියාට පස්සේ කොහේ ගියාද මොන වුණාද දන්නේ නැහැ. සමහර විට බොහෝ වෙලාවකට පස්සේ ඔන්න නැවතත් අර ස්ථාවරය ඇති වෙනවා. ඒක ඇති වෙන විදිහ තමයි ඔය වார்த்தාවේ කියන්නේ. අන්න මේ විදිහට මේ මොකද්ද වුනේ, මේ කොහෙද ඉන්නේ, මේ මොකද්ද රිදීම කියලා ඔන්න ඔය විදිහට මතුවෙලා නැවතත් අර කූඤ්ඤ හිටෙව්වා වගේ ස්ථාවරයක් මතුවෙලා එනවා, පැහැදිලි වෙලා එනවා. ඉතින් ඕක එකවරක් නෙමෙයි, නැවත 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 සිය දහස් වරක් වෙන දෙන්න. එතකොට තේරෙනවා මෙන්න මේ ස්ථාවරය ඇති බව සහ නැති බව අතර, මේ කේන්ද්‍රයක් ඇති බව සහ නැති බව අතර දෝලනයක් තියෙනවා. ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. අපි කොහොමද ඒක අඳුනගන්නේ? මේ දෙක අතර හෝමාරුව කොහොමද එදිනෙදා ජීවිතේදී පවා දකින්න ලැබෙන්නේ කියලා ඔන්න ඔය විදිහේ අත්දැකීමක්, ඔය විදිහේ ක්‍රමානුකූලව ගැලපීමක් තමයි තියෙන්නේ. එතකොට ස්ථාවරයක් පිහිටිය ගමන් ඔන්න එනවා බඩේ වේදනාවක්, දතේ වේදනාවක්, අතේ වේදනාවක්, ඔළුවේ වේදනාවක් කියලා. අන්න අර වේදනාවක් විදිහට දකින්න වෙනුවට අන්න මෙන්න මේ අතේ වේදනාවක්, දතේ වේදනාවක් කියලා අන්න ලෙඩක්ම ගැලපිලා එනවා. ලෙඩක් ආපු ගමන් වෙදෙකුත් ගැලපිලා එනවා. අර විදිහට වේදනා විදිහට දැක්කට ඒ දේ එන්නේ නැහැ අන ස්ථානයක් නම් කරාද මේක මගේ වේදනාවක් කියලා ස්ථාවරයේ පිහිටෙවුවද අන්න ඒකත් එක්ක ලෙඩෙක් සහ වෙදෙක් ගැලපිලා එනවා. ඔලේ වේදනාවක් කිව්වොත් අන්න එක්කෙනෙක් තියනවා රෝග නිර්ණය කරන්න. බඩේ වේදනාවක් කිව්වොත් තවත් කෙනෙක් ගැලපිලා එනවා. ඔන්න ඔය විදියට අහු වෙනවා. නමුත් වේදනාවක් වේදනාවක් විදියට දැක්කොත් අන්න ඒක තවදුරටත් ඔය විදිහ ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. අන්න මොනවදෝ තිබුණා නම් තමයි අන්තිමට දන්නේම නැතුව වැඩේ අහවරයි. ඒ දවස්වල කියන්නේ ඔය වෛද්‍ය තාක්ෂණය දියුණු නැති කාලේ යකා ගහලා මලා කියලා. ඇඟිලි පහකුත් පිටේ තියෙන ඔන්න ඉවරයි. වැඩේ ඉවරයි. අනේ අච්චර කරදරයක් වේ අපහසුාවක් නැහැ. මේ කපලා කොටලා ඉස්පිරිතාලවල ගිහිල්ලා බට ගහලා හොයාගන්න දෙයක් නැහැ. ඒ වෙනුවට මොකද අන වේදනාව වේදනාවක් විතරයි. ඉතින් ඔන්න විදිහේ ගමනක් ඔන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් හොඳ සලකුණු තියෙන ඔය විදිහට දිගට කරගෙන යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. උදේ මට නම් ලැබිලා තියෙන වාර්තා විපමණයි.
හොඳයි කාට හරි ප්‍රශ්නයක් මේ වාචිකව ඉදිරිපත් කරන්න කැමති නම් මේක අවස්ථාව කරගන්න පුළුවන්. ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් දැන් අත උස්සගෙන පෙරේරා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මගේ කමතහන් වාර්තා ඉදිරිපත් කරන්න පරයන්ක භාවනාව. මම දැන් මෙතන සිටුවිට හුස්ම ඉහළ පහළ යනවා වැටහිනි. මුලදී කෙටි හුස්ම වැටහිනි. සෑහෙන වෙලාවක් ගත වූ පසු දීර්ඝ ගැඹුරු හුස්ම වේගයෙන් ශබ්ද නගමින් ඉහළ පහළ යනවා වැටහිනි. තවත් වේලා ගත වූ පසු හුස්ම කෙටි හුස්ම ලෙසද නොකඩවා වේගවත්ව ඉහළ පහළ යනවා වැටහිනි. හිස චලනය ඉතා සුළු වශයෙන් සිදුවීම පරයන්කේ මුල සිටම වැටහිනි. තරමක් වේලා ගත වූ පසු ඒ තරමක් වේගවත් වූ බැවින් ඉනෙන් ඉහළ පෙදෙසම වැනෙන බවක් වැටහිණි. ඒ දෙසම බලා සිටි විට ක්‍රමයෙන් එය නැවතිනි. මුහුණ ආශ්‍රිතව සතුන් වනනේ වේදනා දැඩිව දෙනනි. හිස මතින්ද සතෙකු වනිනවාසේ වේදනා ගෙනදෙනි. ඒවාට අවධානය යොමු නොකොට මූල කර්මස්ථානය වන හුස්ම කෙරේම තදින් අවධානය යොමු කළෙමි. එවිට සතුන් අනින වේදනා ක්‍රමයෙන් දුරු විය. එහෙත් අලුත් වේදනාවන් පැමිණ තිබේ. ඒවාටද අවධානය යොමු නොකොට හුස්ම කෙරේම අවධානය යොමු කරමි. හුස්ම නොකඩවා වැටහිනි. වේදනාවන් තුළින් හුස්ම කෙරේම අවධානය යොමු කිරීම නිසා වේදනාව තුළින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වී තිබේ. සුවදායි තත්වයක තරමක් වේලා පසුවිය. හිස ඉහළට එසවී පැවතීම නිසා උරහිස් ගැස්සීම විටින් විට පැවතිනි. බද්ධ පර්යංකයෙන්ම ඉඳගෙන සිටීම නිසා දෙකකුල් ගැටි වේදනා ගෙනදෙමි. එහෙත් ඒ සියල්ල මැඩ හුස්ම වෙතම අවධානය යොමු කළෙමි. ඉදිරියට පරයන්ක පැවැත්වීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතිව ඔබ වහන්සේට මේ අවසන් භවයෙන් මීමට ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට දැන් මේ හුස්ම කියලා මේ බලන මූලික අරමුණේ යම් යම් වෙනස්කම් හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට අර වේගවත් දිග හුස්ම තියෙන්නේ කොහොමද? ඊට පස්සේ මේ වේගවත් බව තිවිද්දිම හුස්ම කෙටි වෙන්නේ කොහොමද කියලා ඔය විදිහට මේ හුස්මේ තියෙන වෙනස් වීම විපරිණාමය අත්දකින්න පුළුවන්. එතකොට ඒක හොඳ සලකුණක්. ඒක හොඳ විස්තරයක් ඉදිරිපත් වෙච්ච. අන්න මේ පියවර තුනක් විතර ඉදිරියට ගියාම තමයි මේ ආකාරයෙන් පහසුවෙන් මේ හුස්මේ තියෙන විස්තර තොරතුරු අත්දකින්න පුළුවන් වෙන්නේ. ඕක හැබැයි ඔතනින් ඉවර නෑ. ඔය කියන විදියට වේගවත්ව දිගට වැටිච්ච හුස්ම වේගවත්ව කෙටියෙන් වැටෙනවා කියලා මේ විදිහේ නිරීක්ෂණයක් තියෙනවානේ. එතකොට ඒක තව තව සිද්ධ කරන්න. තව තව සිද්ධ කරන්න. අර හරියට නිකන් අර එකම පාරේ නැවත නැවත ගමනක් යනකොට අපි හැරෙන තැන් ඒ පාරේ තියෙන මන් සලකුණු ඒ පාරේ තියෙන බාධා දැන හඳුන ගත්තාම පහුවදා වැඩි වේගකින් යවෙනවානේ. වැඩි ඉක්මනට යා ගන්න පුළුවන්නේ. අන්න ඒ විදිහට හැමදාම නිකන් එකම පාරේ යනවා වගේ යනවා. හැබැයි වෙනදට වැඩි වේගෙන් යවෙනවා. ඉස්සර විනාඩි 50 ගියාම දැනෙන දේ දැන් ඔන්න විනාඩි 30 40 15 20 ඊට පස්සේ දවසක තේරෙනවා විනාඩි 5 ඒ ගමන යනවා. සමහර වෙලාවට වාඩි වෙනකොටම අන්න ඉවරයි. ඒ දුර ගිහිල්ලා. ඉතින් ඔන්න ඔය විදිහට එකම පාරක මන් සලකුණු පහු වෙනවා වගේ යම් කිසි විදියක ප්‍රතිපදාවක් තමයි වැඩෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට හුස්මේ වෙනස්කම් ඔය දිග කෙටි බව වේගවත් බව අත්දකින්න එක හොඳයි. ඒ නිරීක්ෂණේ නැවත නැවත සිද්ධ කරන්න. එහෙම කරගෙන යනකොට ඔන්න ඔය කිව්ව විදිහට යම්කිසි නිකන් අර අපි කියන්නේ රෝලර් කෝස්ටර් රයිඩ් එකක් කියලා. අන්න එනවා දෙදරගෙන එනවා. මොක නිකන් අර මුදුනට ගිහිල්ලා ඔන්න වැටෙන වෙලාව වගේ. තාම මුදුනේ හැබැයි. තාම මුදුනේ දෙදරනවා. මේ පහලට එන්න සූදානම් වෙනවා වගේ. ඔන්න ඉතින් ඇතුළේ ඉන්න කට්ටිය බය වෙනවා, විලාප තියනවා, කෑ ගහනවා, "උඹෝ මේ මොකද්ද උනේ කියලා. අපේ ජීවිතේ නැති වෙයිද කියලා" වගේ. අන්න අමුතු උද්වේගයකුත් එක්ක බියකුත් මතුවෙලා එනවා. ඉතින් ඒක තමයි ගෙවලා යන්නේ. බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා ටිකට් අරගෙන යන්නේ ඒ බීතියට, ඒ උද්වේගයට තමයි. කෑ ගහනවා, ආපහු සීම් මුර්ජා වෙනවා, ආපහු හැරලා කෑ ගහනවා. ඕක තමයි. ඉතින් ඒ ඩොප් එක, ඒ රෂ් එක තමයි හොයාගෙන යන්නේ රෝලර් කෝස්ටර් රයිඩ් එකක. ඉතින් ඒ වගේ දෙයක් තමයි අතනත් තියෙන. ඔන්න දැන් උඩට ඇවිල්ලා නිකන් නවත්තලා දෙදර දෙදර ඉන්නවා. දැන් කොයිලා හරි අන්න මේ පහලේ ගමන යවෙනවා වගේ ස්වභාවයක් මත වෙලා එනවා. අර විදියට උඩුකය වැනෙන්න ගන්නවා, මේ විදියට හිස වැනෙන්න ගන්නවා, නොයෙකුත් කම්පන චංචල මේ සත්තු ඇවිදිනවා වගේ, ඒ වගේ නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඕකෙම නැවත නැවත යෙදෙන්න, සිය දහස්වරක් යෙදෙන්න. හැබැයි එක දෙයක් මම මතක් කරන්න කැමති, ඔය රචනේ 3-4 පාරක් කියවුණා. අර සියල්ල අතරේ නිකන් දැඩි ලෙස ආයාස කර ලෙස හුස්ම කෙරෙහිම අවධානය තිබ්බා කියන එක නැවත නැවත ප්‍රතිරාව කරන්න උත්සාහ ගත්තා. එච්චරම තද කළ මිරිකන් අවශ්‍යත් නෑ, එච්චරම ආයාසයක් ගන්න අවශ්‍යත් නෑ, ආතතියක් හදා ගන්න අවශ්‍යත් නෑ. අන්න හැම වෙලේම තියෙන්නේ මේක නිකන් බැලන්ස් එකක් තියෙන. බුදුරජාණන් වහන්සේ කියනවා මේ රත්තරන් කැබැල්ලක් අරගෙන ගින්නේ තියෙන රංකරුවෙක් මෙන්න මේ ගින්නට පිඹිනවා, ගින්න අවුලනවා විටෙන් විට. ඒ වගේම තව විටක වතුර ඉහිනවා. ගින්න ඇවිලීමයි වතුර ඉහිීමයි ප්‍රතිවිරුද්ධයි. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගින්න වැඩිපුර ඇවුරුනොත් රත්තරන් කැබැල්ල දැවිල යනවා, ගන්න තියෙන ප්‍රයෝජනේ නැති වෙලා යනවා. වතුර මිස්සොත් අන්න මොකද වෙන්නේ? එතකොට නිවිලා යනවා. ඉතින් මේ රන්කරුවා, මේ දක්ෂ රන්කරුවා විටෙන් විට ගිනි පිඹිනවා, විටෙන් විට වතුර හිනා, විටෙන් විට මේක හරියට යනවා නම් උපේක්ෂා වෙනවා. ඔන්න ඔය විදිහේ සමබරතාවයක් මෙයා හදා ගන්නවා කියලා අන්න පැහැදිලි කරනවා. එතකොට එන්න එතන තියෙන දෙයක් දැනගන්න. මෙහෙම තටමගෙනම ඉන්න ඕනේ නැහැ. මේකෙම නිකන් නැවත නැවත සපත කරන්න ඕනේ නැහැ. ඒ සපත කිරීම ඒ කියපු රචනේ පුරාවට කරන්න උත්සාහ කරා. එහෙමම අවශ්‍ය නැහැ. වෙලා නිකන් පොඩ ඉඳලා බලන්නේ වෙලාවට. එහෙම අවුලක් නැහැ. නන්න හරියට නිකන් මේ ගින්දර වැඩි වුණාම පොඩ්ඩක් වතුර ටිකක් කිනා වගේ. වතුර ටිකක් කිනා වගේ අන්න පොඩ්ඩක් ඒ ආයාසෙ පොඩ්ඩක් අතහැරලා ඉඳලා බලනවා. අර වඩත් පොඩ්ඩක් ඒගොල්ලන්ගේ රංගනේ රංග දක්වන්න අවස්ථාවක් දුන්නේ නැහැ කි. ඒකෙන් අදහස් වෙන්නේ අනිත් පැත්තේ ඒව ඔස්සේ මැදිලා යනවා කියලා නෑ. නැවත නැවත ගිනි පිඹිනවා, නැවත නැවත වතුර හිනවා. ඔන්න ඒ සමබරතාවය ප්‍රතිපදාවක දැනගත යුතු දෙයක්. ඉතින් ගිනි පිඹින්නම විතරක් නිකන් උත්සාහ කරනවා වගේ අදහසක් මතුවලා ආය කියපු ප්‍රකාශයෙන් අන්න ඒ සමබරතාවය ගැනත් දැනුවත් වෙන්න කියලා අපි කියමු.
ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බලාගෙන ඉන්නවා ජයන්ති. යන්ත්‍රදම් කුලොම් මයික් එක අන්මුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
කියන් තෙරුවන් සර්.
ඔව් ස්වාමීන් වහන්ස, මේ දවස්වල මගේ එදිනෙදා ජීවිතේ ගැන කියන්න කැමති. මම සතියෙන් දින්නේ අසතියෙන් දින්දෙන් කියලා විශේෂ දෙයක් නැහැ. ඒක මම සත්‍තිමත් වෙන්නේ මේ වගේ වෙලාවකට. මොනවා හරි වැඩක් කරගෙන යනකොට මං සිතුවිල්ලක පැටලෙනවා නම්, සිතුවිල්ලක පැටලිලා යනවා නම්, සිතුවිල්ලක් එනවා නම් ඒක ගැන දැනුවත් වෙනවා, ඒක දන්නවා. ඒ වගේම කයේ යම් මොනවා හරි ලෙඩක් නිසා හරි මොනවා හරි වේදනාවක් එනවා නම් එතන වේදනාවක් තියෙනවා කියලා දන්නවා. එමත් නැත්නම් රාගයක් ද්වේෂයක් වගේ ඒ වගේ අකුසල දෙයක් හිතට පැන නගිනවා නම් ඒක යම් ප්‍රමාණයකට හරි පැන නගිනකොට ඒක දැනගන්නවා. ඒ වගේම වචනෙන් කියන්නේ මම තමන් දන්න දෙයක් තව කෙනෙක්ට කියන්න ඒක
ඒක යහපතක් වෙන්නේ නැත්නම් ඒ වුණාට මට ඒක අර පරණ පුරුද්දට කියන්න කැමැත්තක් එනවා ඒක ගෙදර කෙනෙක්ට දන්වන්න හරි ඒ වගේ වෙලාවට මම ඒක ඒක තෙරපගෙන ඉන්න හැටි ඒ වගේ දන්නවා ඒ ටික තමයි මට නිකන් සතිය වගේ කියලා පැවැත්වෙන්නේ අනික් වෙලාවට එහෙම විශේෂ දෙයක් නැහැ එතකොට මට හිතෙනවා මම මම සත්‍ති ඒ කියන්නේ සතිය කියලා අමුතු අර වෙනදා ඉස්සර සතිමත් වෙලා කරනකොට හැමතිස්සෙම දත්මා දිනවට කොණ්ඩේ පීරනවට ඒවට සතිමත් වෙනකොට ඒක ටිකක් පොඩි දරතයක් තිබුණානේ එහෙම නැහැ සාමාන්‍ය විදිහට ඉන්නවා කියලා කියන්න තමයි කැමති ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි
හොඳයි මටත් නිකන් එකපාරට කල්පනා වෙනවා මේ නිකන් මේ 100ද 80ද කියලා සාමාන්‍ය නිකන් ජීවත් වෙනකොට හැබැයි සාමාන්‍ය විදිහට ඉන්නවා අර කියන වගේ නිකන් ඉන්නවා ස්වභාවිකව ඉන්නවා නිකන් අර පරණ පිස්සම තමයි බලනකොට මම පැවිදි වෙන්න කලින් ඉන්දිය පිස්සම තමයි බලනකොට අනේ ඒ විදිහේ ස්වභාවයක් ඒ ප්‍රകൃතිය අනේ ඒකේ ඉන්නවා දැන් පවගේ දවසක කෙනෙක් කියන ඔබ වහන්සේ නම් දවසේ පැය 24ම නිකන් සතිමත් වෙන්නේ නැති නේද කියලා නිකන් අන්තට්ටුවක් ගෙනහල්ලා මේ සුඩින් තිබ්බා බලඳ ගන්න මං කිව්වේ අය එහෙම පිස්සුවක් නැහැ එහෙම පිස්සුවක් නැහැ ඒ වෙනුවට සාමාන්‍ය ඉන්නවා දවසට යන්තම් පැයක් කැවිදින්න පුළුවන්ද කියන ටාගට් එකක් තියෙනවා දවසට පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියන ටාගට් එකක් තියෙනවා ආ ඒ පැය කරා නම් ඒ පැය ඇවිද්දා නම් ආ වැඩේ හරි වගේ ඉන්නවා සාමාන්‍ය ඉන්නවා නිකන් අර එදිනෙදා වැඩ කටයුතු කරගෙන ජීවත් වෙනවා යැපිලා ඉන්නවා අනේ ඒකම තමයි ඔය කියන ප්‍රතිපදාව. ඔකේ ආයේ නිකන් එලෝගන ගිහිල්ලා මේ මම සතිමත් කියලා බොඩ්ඩයක් ගහගන්න දෙයක් නැහැ. ඒ වෙනුවට ස්වභාවිකව තියෙනවා 얘දී. ඕනම කරදරයක් වුණ වෙලාවක බලන් කෙනෙක් කියනවා කරදරයක් වුණ වෙලාවෙ නම් සතිය නැතුව ගියා කියලා. නමුත් අන්න බැලුවොත් ඒකත් තියෙනවා. ඕනම නරකක් වෙච්ච වෙලාවක බලන් අන්න තියෙනවා. ඒකෙ හින්දා ඔය කියන විදිහට අර මුලදී අපි නිකන් ආයාසයෙන් පුරුදු කරාට මේක බහුලිකත වෙන්න වෙන්න ඒක ස්වභාවික දෙයක් බවට පත් වෙනවා මේ දැනටම පිහිටි ස්ථාවරයේ තමයි ඒක කියලා දැන හඳුන ගන්න පුළුවන් කරදරයක් වෙලාවකට වටපිට බලන්න වෙනවා නම් කෝසතිය කියලා ඉතින් ඒ ප්‍රතිපදාවෙන් ඇති වැඩක් නැහැ නේ නෑ ඒ වෙලාවට එන්න ඕනේ ඒ වෙලාවට තියෙන්න ඕනේ සමහර කෙනෙක් කියනවා වැඩක් අහම ස්වාමීන් වහන්ස මට ඉතින් සතිය බල බල ඉන්න විදිහක් නැහැ මම ඒකට බැලලා කරනවා අන්නේ වැහැලා කරන වෙලාවේ අපි දෙන මුහුණ දීම තියෙන්නේ. ඒක තමයි නියම ප්‍රතිපදාව. ඒක තමයි ඔය කියන සතිය. අන්න වැඩට බැස්සා ඒකේ. අන්නේ වැඩේට මුහුණ දෙනවා ඒක කරනවා. ආය අනම්ම නැහැ. එහෙම නෙමෙයිනේ අපි මම මේක කරොන්දෝ අරක කරොන්දෝ කිගි හැම වෙලේම ඒට මේට වේවි අර කල්පනා කර කර. එහෙම අතරමං වීල්ලක් වෙනුවට අන්න බැස්සා කරා. අර නිකන් අතක් පිටිපස්සට අරගෙන නෙමෙයි. දෝතින් මලලා කරා ඒ වෙලාවට කරා අතෑරියා අන්න ඊළඟට වෙන වැඩක් ඉතින් ඔන්න ඔය විදිහේ ගමනක් ඔන්න ඔය විදිහේ විවේකයක් තමයි මේ බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඔය කියන සලකුණු ටික ඇති අර විදිහට වෙනදා තරම් එහෙම නිකන් ආයාසයක් නැහැ ස්වභාවික පිහිටි ප්‍රകൃතිය තමයි ඔය කියන්නේ ඉඳලා ඉట్లా මේ වෙලාවට පොඩ්ඩක් තේරෙන ඔන්න මෙහෙම එකක් තියෙනවා ඔන්න මෙහෙම එකක් තියෙනවා කියලා ඔන්න ඒ වෙලාවට තේරෙනවා ඔයම කර කර යනකොට ඒ ටිකක් තේරෙන්නේ නැතුවේ ඇයි අන්න එතකොට ඔක්කොම හරි කියලා කිව්ව හැකි ඈ එතකොට හැම විටම සතිමත් කියලා කිව්ව හැකි අර විශේෂ කාරණා ටික තේරෙන්නේත් නැහැ දැන් ඒ වෙනකොට ඉන්නවා මේ විදිහේ පැවැත්මක් තියෙනවා සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා නිකන් අර ජයට ජීවත් වෙන්න කියලා නිකන් අර නිකන් මොන ප්‍රශ්නද වුණා නිකන් ජයට ජීවත් වෙනවා ආ ඒක තමයි වටිනේ සාමාන්‍ය හොඳ දෙයක් ආ කෙනෙක්ට කියන මොන වුණත් කවන්නේ ජයට ජීවත් වෙන්න. ඒ මොන ප්‍රසති වුණත් කවන්නේ ජයට ජීවත් වෙන්න. ඒ විදිහේ ජයට ජීවත් වීමක්. තමයි මේ ගමන මේ ප්‍රතිපදාව. ඉතින් ඒ සඳහා කරුණු ගැළපිලාවිලා තියෙන්නේ. කොහොම කරගෙන යන්න.
කොහොම පින් සිදු වෙනවා ස්වාමීන් වහන්ස මගේ ඒ කියන්නේ ගැටලුවක් වගේ තිබුණා මම අතෑරිලා යනවද මොනවා හරි මම ඇත්තටම පැයක් භාවනාවක් විතරයි දවසට කරන්නේ සක්මනත් බොහොම විනාඩි 10ක් 20ක් විතරයි ඒ නිසා මම හිතුවා දැන් මට හිතුණා මෙහෙම භාවනාව අඩුවේ ඒ කියන්නේ ප්‍රැක්ටිස් එක මදිද කියලා ඒ එහෙම ඒ එහෙමව ප්‍රශ්නේ මට निराකරණය වුණා ස්වාමීන් වහන්ස.
ඔය විශ්වාසය තමයි වැදගත්. ඉතින් අපිට සමහර වෙලාවට නිකන් මටත් කල්පනා වෙන ඉතින් ඔය විදිහටම තමයි මේ සිහියද අසිහියද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. සමහර වෙලාවට අර පරණ පුරුදු වේගෙන් යන වෙලාවක මතක් වෙනවා මේ මෙච්චර වේගෙන් ඇයි යන්නේ? මේ දානශාලාවට මොකද්ද මෙච්චර හදිස්සිය යන්න තියෙන කියලා ඔන්න වගේ පොඩ්ඩක් හිටපු ගමන් මතක් වෙනවා. මතක් වෙනකොට කල්පනා කරනවා මේ සිහියද අසිහියද මේ මොකද්ද මේ කරන වැඩේ කියලා ඔන්න පොඩ්ඩක් ආපහු මතක් වෙනවා. ආපහු අර සුපුරුදු ගමනේ තමයි තව විනාඩියක් දෙකක් යනකොට අර පරණ මෝඩ කමේම තමයි. ඉතින් ආයි තව සමහර විට පෑ දෙක තුනකින් මතක් වෙනවා. ඉතින් ওই විදිහේ ගමනක් තමයි තියෙන්නේ. අන ක්‍රමානුකූලව අර තමුන්ගේ ප්‍රകൃතිය බාර ගැනීමක් හඳුන ගැනීමක් තමයි ඔය වැඩේ. ඉතින් ඔහොම කරගෙන යා.
හොඳයි ස්වාමීන් වහන්සේ පිළිසිත වෙනවා.
කින්තා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් දැන් මම අන්මියුට් කරා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ ඔය දැන් ජයන්ති කතා කරපු එක ඔබ වහන්සේ කියපු එක ගැනම තමයි ඒ කියපු විදිහට තමයි දැනෙන්නේ. ඇත්තටම ඔබ වහන්සේ කිව්වා වගේ අර හිතෙනවා. එතකොට දැන් මේ සත්‍යද මොකද්ද කියලා ඒ වුණාට හැමතිස්සෙම තේරෙනවා නෑ මේ පාර හරි වැරදි නැහැ කියලා. මේ ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා. හැබැයි අර කිව්වා වගේ දැන් වෙනසකට කියන්න පුළුවන් ඉස්සර දැන් ප්‍රතිපදා වෙනකොට අර ලොකු ස්වාමීන් වහන්සේ එහෙම කියනවා. දැන් ඔබ වහන්සේ එහෙම දැන් වාර්තා කියවනකොට අහගෙන ඉන්නානි ඉවර වෙනකන් ඒ වගේ අර එහෙම පුළුවන් කාලයක් තිබ්බා. දැන් ටිකක් අර ආයි ඒ ඉවසීම නෑ වගේ එන එකකුත් තියෙනවා. ඉතින් මම ඒක ටිකක් බලන් ඉන්නකොට මට දැන් හිතෙනවා දැන් භාවනා කරන්නේ ඉස්සර තිබ්බ චරිත ලක්ෂණය තමයි ඒ. එතකොට දැන් වෙන්නේ මේ ගති රක්ෂණ පෙන්නන එකද දැන් අර පරණ පුරුදු ගති පෙන්නන එකද කියලා අර ඉවසීමෙන් දිගටම ගොඩක් වෙලා අහගෙන ඉන්නවා කියන එක වෙන්නේ කියන එක පේනවා. දැන් මගේ අතින් අර මට ඇත්තටම මට තේරෙනවා මේ පදුරට මනස වැඩි කියන එක තේරෙනවා. මම හැමතිස්සෙම නෙගටිව් සයිඩ් එකක් දකින්න එකක් තියෙන බවක් පේනවා. ඒක පේන බවක් පේනවා. මේ එහෙම වුණා කියලා මේ පාර වැරදි කියලා හිතෙන්නේත් නැහැ. මම ඒ දේවගහන්සකින් අහන්නේත් අර එහෙම දැන් පදුට්ට පැත් දැන් මොකද ලොකු ස්වාමීන් වහන්සේ හැමදෙස්සම කියන්නේ ප්‍රසන්න මනස ගැන. මට ඒක හැමදෙස්සම ප්‍රශ්නයක්. එහෙම එකක් මට තේරෙන්නේ නැහැ නේ කියලා ඔයි. මේ ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අහන්න හිතුනේ.
ඔව් හැම වෙලේම ඉතින් තේරුම් ගත යුත්තක් තියෙනවා. මොකද්ද මේක මේ පරිණාමයක් තියෙනවා මේ ප්‍රතිපදාවේ. එතකොට පරස්පරයි සමහර වෙලාවට කියනකොට. එතකොට තමන් තේරුම් ගන්න ඕනේ මේ 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 ටාගට් කරන්නේ මේ ඉලක්ක කරන්නේ මොන විදිහේ යෝගාවචරයෙක්ද කොයි පමණකට කරපු කෙනෙක්ද කියන අදහසින් බලන්න ඕනේ. එහෙම නැත්නම් අර අපි පටලව ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒක වැදගත්. අර විදිහට හැබැයි ප්‍රතිපදා විසින් ස්ථිර කරනවා නෑ විශ්වාසය තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. මේ තමයි ප්‍රകൃතිය කියලා දැන හඳුන ගන්නවා. එතකොට දැන් සාමාන්‍ය ගත්තොත් ඔය දැන් අපේ යම්කිසි එදිනෙදා සාමාන්‍ය හුරු පුරුදු සැප දුක් ගතියක් තියෙනවනේ හිතේ. ඩිෆෝල්ට් එකක් වගේ එකක් නිකන් අර සාමාන්‍ය එහෙම එකක් තියෙනවා. කාට කාටත් තියෙනවා. සමහර කෙනෙක් අන්න දුකේම වෙලිලා ඒ විදිහට ඉන්න ස්වභාවයක් තමයි යාගේ ඩිෆෝල්ට් එක. එතකොට ඒක නිකන් අර උපතෙන් වැඩිච්ච සීල් එක වගේ තමයි. හරි. හැබැයි අර කෙනෙක් මේකට හේරිව සටන් කරනවානේ. බෑ මෙහෙම වෙන්න බෑ. මෙහෙම වෙන්න බෑ කියලා සටන් කරනවානේ. අන්න ඒක වෙනුවට මෙන්න මේ තියෙන හිතේ දිනෙදා දුක බාර ගැනීමක් තමයි මේ ප්‍රතිපදාව. බාර ගැනීමක් තමයි ප්‍රතිපදාව. ඒකට තේරෙනවා බලනකොට ඇවිල්ලා අන්තිමට ගෙනාලා රවුමක් ලොකු රවුමක් ගෙනිහිල්ලා නතර කරලා තියෙන්නේ අර පරණ පුරුදු මෝඩකමේම තමයි. පරණ පුරුදු මෝඩකමටම තමයි ගෙනහලා තියෙන්නේ. හැබැයි මේක හරි මහා වැදගත්. මේක බාර ගන්න කියලා ලොකු ගමනක් ගිහිල්ලා. ඒකම තමයි අපිට තියෙන විශ්වාසය. නැත්තම් සාමාන්‍ය භාවනාවක් නොකරපු කෙනෙක්ටත් ඕක තියෙනවා. හැබැයි යාට විශ්වාසෙ නෑනේ. එයා හිතනවා බෑ බෑ මෙතන නෙමෙයි වෙන තැනක්. මොකක් හරි වෙන කෙනෙක් ගැන අදහසකින් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒකින්ද ඔන්න ඔය විශ්වාසය නැගිලා එන්නේ දියුණු වෙලා එන්නේ ප්‍රතිපදාවක් තුලින්. එහෙම නැත්තම් විශ්වාස නැහැ. දැන් මෙතන ඉන්න අලුත් කෙනෙක්ට අපි කිව්වොත් ආ ඕම ඉන්න ඔය තමයි සතිය කියලා එයාට ඒක පිළිගන්න කැමති නැහැ. දැන් මේ කතා කරන කට්ටියත් අවුරුදු කීයක් ඇදිලාද ඔය විශ්වාසය තහවුරු කරගත්තේ. අන්න ඒ විදිහේ ක්‍රමානුකූල විශ්වාසයක් තමයි දියුණු වෙන්නේ. ඒක ක්‍රමානුකූල ගමනක්. ක්‍රමානුකූල ගමනක් ටිකෙන් ටික තමයි ඒක ගැළපිලා එන්නේ. ඉතින් ඒ සඳහා තමයි ප්‍රතිපදාවක් ගැන හැර දක්වන්නේ. හැබැයි ප්‍රතිපදාවේ තියෙනවා මේ පරිණාමයක්. ඉවෝල් වෙනවා හැම වෙලේම. දැන් පහුගිය දවසක වාර්තා 42ක් 42ක්. ඉතින් අපි 42ම කියවනවා වගේ අරගෙන 24ක් කියෙව්වා. 24ක් කියෙව්වා පැයකට 24ක් අහවර කරා. ඊට පස්සේ තව 18ක්ද ගොයිද ඉතුරුයි. 18ක්ද කියද්දි මන්ද ගණනුත් බෑනේ. ඉතින් කොහොම හරි මේ දැන් සංවිධායක නෝනා කියනවා අපි එන හෙට මේ 18ෙන් පටන් ගමු නේද සුවයිනස්. හැබැයි හෙට ඕක පටන් ගන්න හරියන්නේ නැහැ. හෙට ওই ටික වීසි කරලා දාන්න. මොකද හෙට අලුත්. හෙට වාර්තා වෙනස්. එතකොට දවසින් දවස සමහර විට වෙනස් වෙනවා. අර පරණ වාර්තාව කියවනම් එයාම සමහර විට ඇවිල්ලා කියනවා අයියෝ දැන් නම් ඕක වැඩක් නැහැ හැමදුරුනි. දැන් මට මුත්තරේ ලැබුණා කියලා. ඉතින් ඒකෙන් හින්දා ඒ විදිහේ පරිවර්තනයක් විපරිණාමයක් තියෙනවා. හරි සීග්‍රයි ඒක සමහර වෙලාවට. ඉතින් ඒක බාරගෙන යන්න. එතකොට හරි.
එහෙමනම් කමඨහන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම කාල වේලාව දැන් ඉවර වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අපි ඊළඟ කොටසට යමු දෙමන ස්වාමීන් වහන්සේ.
හොඳයි අපි ඉදිරියට.
හොඳයි. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනේ පටක් පවත්වන ලෙසට. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ කාලයක් තිස්සේ යම්කිසි සූත්‍ර දේශනාවක් එහෙම නැත්නම් යම්කිසි කොටසක් ඉදිරියෙන් තියාගෙන කරන ධර්ම දේශනාවක් එක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අපිට ගිය සතියේ අපි ගත කරපු හරිය මතක් කරගත්තොත් අන්නර පස්සග මහණු නිලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඒ පළමු ධර්ම දේශනාව තමයි අපි මේ ඉදිරියෙන් තියාගෙන ඉන්නේ මේ දවස්වල. එතකොට එතන යම්කිසි විදියක ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය අගට ගිය සතිය අපි පැහැදිලි කරගත්ත ප්‍රකාශය අගට සඳහන් වෙන කොටස තමයි අද මම මේ ඉදිරියෙන් තිබ්බේ. ඉතින් එතන සඳහන් වෙනවා මෙන්න මේ විදිහේ දෙයක්. බුදුරජාණන් වහන්සේ තමුන් සාක්ෂාත් කරගත්ත දේ පිළිබඳ සවිස්තරව ප්‍රකාශ කළා. හොඳ විස්තරයක් කළා. අන්තිමට මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද ඥානංච පනමේ දසනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝති කියලා. ඔන්න ඔය විදිහේ තමුන් මේ සාක්ෂාත් කරගත දේ පිළිබඳ ඒ සැනසීම පිළිබඳ යම්කිසි පාඨයක් ඉදිරිපත් කරනවා. එතකොට මේ කියන්නේ මේ ළඟා කරගත දේ පිළිබඳ මෙතන අමුතු වචන ටිකකුත් සඳහන් වෙනවා. එතකොට මෙතන එක වචනයක් තමයි මේ අකුප්පා කියන වචනයක් සඳහන් වෙනවා. මේ විදිහට කුප්පන්න හැකියාවක් නෑ මාව තවදුරටත්, මේ විදිහට අවුස්සන්න හැකියාවක් නෑ මාව තවදුරටත් කියන මෙන්න මේ මගේ හිත තුළ මේ කුප්පන්න තියෙන හැකියාවක් තියුණද කෙනෙක්ට මාව ඒ දේ නැති වෙලා ගියා කියන විශ්වාසය තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ප්‍රකාශ කරන්නේ. මට ඒ විදිහේ ඥානයක් දර්ශනයක් පහළ වුණා. මගේ හිත තවදුරටත් කිපෙන්නේ නෑ මේ විදිහට කෙනෙක් ඇවිල්ලා කුප්පන් උත්සාහ කරාට, දේවල් ඇවිල්ලා කුප්පන් උත්සාහ කරාට අන්න එහෙම හැකියාවක් නැහැ කියලා පැහැදිලි කරනවා. එතකොට සාමාන්‍ය අපි බැලුවොත් අපි ඔය නිකන් කුප්පයා කියලා වචනෙකුත් තියෙනවානේ සාමාන්‍ය. නිකන් එච්චරම මේ පාවිච්චි වෙන්නේ නැති වුණාට එහෙම එකක් තියෙනවා. මේ බජාර් එකේ තියෙන පොඩි වචනයක් තියෙනවා එහෙම එකක්. අන්න කුප්පෙක් ඉඳලා අකුප්පෙක් වෙන විදිය තමයි ඔය බැලුවාම මේ ප්‍රතිපදාව. අන්න අපි කිපෙන ස්වභාවය ඇති අපිට විවිධ දේවල් කළා අන්න අපිව කුප්පන්න මේ බාහිර ලෝකෙට බාහිර පුද්ගලයන්ට පුළුවන්. එතකොට එන්නේ කිපීම අන්නේ නැති කරගන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රතිපදාව. එතකොට කෙනෙක් මොනවා හරි කිව්වට කෙනෙක් මොනවා හරි කරාට අන්න කිපෙන්න අවශ්‍යතාවයක් නැහැ. තමුන්ගේ සාමාන්‍ය සුපුරුදු ගමන යෙදෙන්න පුළුවන්. නමුත් අන්න මොකද වෙන්නේ? අපි සාමාන්‍ය කිපෙනවා. අපි සාමාන්‍යයෙන් ඒකට එකිනෙක කරන්න යනවා. අපි සාමාන්‍ය මේ විදිහට වාඩුවක් ගන්න යනවා. ওই විදිහේ කුප්ප ගතියක් අපි තුල තියෙනවානේ. අන්නේ කුප්ප ගතිය පිළිබඳ හොඳ හොඳ අත්දැකීම් කාට කාටත් තියෙනවා. ඉතින් ඒක ඉතින් ආයි කියලා දෙන දෙයක් නැහැ. කොහොමද කෙනෙක් මේ විදිහේ වචනයක් වැරද්දුවාම කිපෙන්නේ? කොහොමද කෙනෙක් අන්න මේ වෙලාවට එනවා කියලා ඒ වෙලාවට ආවෙ නැති වුණාම කිපෙන්නේ කියලා දකින්න පුළුවන්. 9ට අපොයින්ට්මන්ට් එකක් දෙනවා 10ට ඇවිල්ලා කියනවා කොහා මං ආව නැහෙනි කියලා. එතකොට ඉතින් හොඳට උත්තරයක් දෙන්න පුළුවන් ආවනම් තමයි නැත් තමයි මොකද්ද හේතුව කියලා අන්න පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් හොඳට කුප්පෙක් විදියට ඕනනම් වැඩක් නැහැ හැබැයි වැඩක් නැහැ මොකද එච්චර තේරුමක් ඇති දෙයක් නෙමෙයි ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තමයි අපේ දැනට පිහිටි తත්වය එතකොට මේ අකුප්පා කියන වචනයෙන්ම ගන්න පුළුවන් අපි ඉන්න තැන මොකද්ද යන තියෙන තැන මොකද්ද කියන වෙනස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා දෙනවා. ඒ විදිහට දැන් හඳුනා ගන්න පුළුවන් මොකද්ද මේ කියන කතාව. ඉතින් ඔය කිපෙන කතාව, ඔය කුප්පන කතාව කිව්ව ගමන් අපි අපිට කොච්චර දුරට මේ ප්‍රතිපදාව ගැලපෙනවද? මේක කොච්චර දුරට අදාළද කියලා පැහැදිලි වෙනවා. ඒක තව කෙනෙක්ට පැහැදිලි කරන්න දෙයක් නැති තරම් කොච්චර වටිනවද මේ කියන දේ. මේ විදිහට කුප්ප ගතියක් මා තුළ තියෙනවා. මේ විදිහට කිපෙන ගතියක් මා තුළ තියෙනවා. මේ විදිහට ඇවිස්සෙන ගතියක් මා තුළ තියෙනවා. අනේ එහෙනම් ඒකී සැනසීම ලං කරගන්නේ කොහොමද? සමහර විට කෙනෙක් බාහිර ශරීරයෙන් බැලුවාම බොහොම අලංකාරයි කියලා අපි කියමු. බොහොම අලංකාරයි. නමුත් අන්න මේ ඇතුළේ ඉන්නේ කුප්පේ. එතකොට අර අලංකාර ස්වභාවය බාහිරයට පෙවුනට මොකද? අන්න නිකන් බොහෝ පීඩා සහගත ස්වභාවයක් මේ දැනට තුළ තියෙනවා. මේ විදිහට වටපිටාවටත් බොහොම පීඩා සහගතයි. අර නිකන් කියන්නේ නිකන් අර කිඩාරම් මලක් ගැන එහෙම කියන්නේ. මල් ලොව රැජින තමයි කිඩාරං නෑ අන්න මමත් ඔයලා බැලුව මොකද්ද මේ කිඩාරං මෙන්න තියෙනවා හරි ලස්සන මලක් කවදාවත් දැකලා නැති තරම් අලංකාරයි ලස්සනයි හැබැයි මලකුණු ගඳ තමයි එන්නේ මිනිහක් අන්න මේ විදියට කුණු වෙනවද ඒ වගේ ගන්ධස්සාරයක් මේකෙන් හමනවා අන්න ඉතින් කොච්චර අලංකාරය ඇති වුණත් වැඩක් නැහැ අන්න කිඩාරම් මල වගේ මේ විදිහේ මලකුණු ගඳක් තමයි ගැලපිලා ඉන්නේ අන්න ඔය කුප්ප ස්වභාවය ගැන තමයි ඔය කියන්නේ තමුන් තුළ තියෙනවා මේ විදිහේ කිපෙන ගතියක් මේ විදිහේ ශරීරය ඇතුළත මේ හිත තුළ කුප්පෙක් හැංගිලා ඉන්නවා අන්නේ කුප්පයාගේ වැඩ කටයුතු නිසා හැම වෙලේම ගන්ධස්සාරයක් පැතිරෙනවා ඇත කියන්නේ අපි ආපාරේ පැතිරෙයි ගන්ධස්සාරය කියලා. ඕක තමයි හේතුව. අන්න යන යන තැන ගඳයි ගන්ධස්සාරයක් පැතිරෙනවා. අන්න බැලුවාම අන්න වටපිටාවට චෝදනය කරාට වටපිටාවේ ඉන්න කට්ටිය තමයි මේක කරන්න කියලා හිතුවට බලනකොට නිකන් මම යන යන තැනම තමයි ඒ ගඳ තියෙන්නේ. අන්න එහෙනම් ටිකෙන් ටික අඳුර ගන්න පුළුවන් මෙන්න මේ ඇතුළත තමයි මේ පස්සේ තියෙන්නේ. මේ ඇතුළතින් තමයි මේ ගන්ධස්සාරේ නැగిලා එන්නේ. අන්නේ හඳුන ගැනීමත් එක්ක කෙනෙක් යම් කිසි විදියක ක්‍රමානුකූල පරිවර්තනයක් තමුන් තුළ ඇති කරගන්නවා. එහෙම නැත්නම් මේ විදියේ ප්‍රතිපදාවකට යොමු වෙනවා. අන්නේ ප්‍රතිපදාව ගැන කරන ප්‍රකාශයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ තියෙන්නේ. මාව තවදුරටත් මේ විදියට කුප්පන්න බෑ මේ විදියේ නොකිපෙන සුළු මේ විදියට කුප්පන්න බැරි යම් කිසි විවේකයක් මගේ හිත තුළ තියෙනවා කියලා අන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම කියනවා අයමන්ති මාජාති නත්ති දානි පුනබ්බවෝති, මට තවදුරටත් මේ විදිහේ ජාතියක් ඇත්තේ නැහැ, මේ අවසාන ජාතියයි මේ විදිහට නැවතත් මට උපතක් ඇති වෙන්නේ නැහැ, මම මේ පුනර්භවයෙන් මිදුණා, මේ භවයෙන් මිදුණා, මේ විදිහට නැවත නැවත බිහි වෙන නැවත නැවත ඇති කරන මේ භව තත්ත්වයක් තුනද ඒකෙන් මම මිදුණා කියලා සඳහන් කරනවා. අනේ ඒකත් මේ අතීතේ අනාගතේ බලලා නෙමෙයි මේ කියන්නේ, ඒ වෙනුවට මේ භවය සිඳෙන්නේ මේ මේ වෙලාවේ. මේ වෙලාවේ දැන් අපිට අපි දිහා බැලුවාම හොඳටම තේරෙනවා භවයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, මේ විදිහේ නැවත නැවත දේවල් අල්ලා ගැනීමක් තියෙනවා, ග්‍රහණය කිරීමක් තියෙනවා. අනේ ග්‍රහණය තුලින් යන ගමනක් තියෙනවා. අර කියපු විදිහට මෙතනක් අල්ලගත්ත ගමන් එතනක් මේ දෙක අතර මැදක් මතුවෙලා එනවා. එන්න එක්කෝ මෙලොව එක්කෝ පරලොව එක්කෝ මේ දෙක අතර මැද කියලා ඔන්න විදිහට ස්ථානයක් කාලයක් දේශයක් පෙන්වන්න පුළුවන්. අන්න මොකද උනේ, මෙන්න මේ පැවැත්මක් පිළිබඳ හැඟීමක් මේ තුල තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විශ්වාස සහිතව කියනවා මෙතන, මම තවදුරටත් මේ විදිහේ පැවැත්මක් රහිත කෙනෙක්, භවයක් මට තවදුරටත් නැහැ කියලා ප්‍රකාශ කරනවා. අන්න මොකද උනේ, අන්න අර ඒ විදිහේ ඥානයක් දර්ශනයක් තමුන් තුලින් දැන හඳුනගත්තා. වෙන කවුරුත් තුලින් නෙමෙයි, වටපිටාව තුලින් නෙමෙයි, අතීතය අනාගතය තුලින් නෙමෙයි, ඒ වෙනුවට වර්තමානයේ මේ විදිහට මාව කිපෙන්නේ නැහැ, වර්තමානයේ මේ විදිහට භවයක් තවදුරටත් මට පවතින්නේ නැහැ කියන අනේ විශ්වාසය තහවුරු වීම සිද්ධ වුණා. ඉතින් ඒ තහවුරු වීමෙන් නැගෙන ප්‍රකාශයක් තමයි මේක. සාමාන්‍ය ඔය හැම වෙලේම මේ හිත තුළ යම් කිසි විදියක ඌනතාවයක් තියෙනවා. ඌනතාවයක් තියෙනවා. ඒ ඌනතාවේ මත අපි යම් කිසි දිවීමක් සිද්ධ කරනවා. දිවීමක් සිද්ධ කරනවා, එළවීමක් සිද්ධ කරනවා, හඹා යාමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ අර රට්ටපාල සූත්‍රය එහෙම කියන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. මේ ලෝකෙ හැම වෙලේම ඌන දෙය, ඌනතාවයක් සහිතයි. මේ තණ්හාවට දාස වුණ ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා. තණ්හාවට කියන වචනයක් තමයි తత్ర తత్రావి නන්දිනි කියලා කියනවා. මේ මේ ඒ ඒ තැන සතුටු වෙනවා. ඒ ඒ තැන සතුටු වෙනවා. ඒ විදිහේ ස්වභාවයක් මේ විදිහේ තණ්හාවේ තියෙනවා. සතුටු නාන මොකද ඊළඟ මොහොතේ නැවතත් අර ඌනතාවය මතුවලා එනවා. ආපහු සතුටු වෙනවා. ආපහු අන්න ඌනතාවයක් මතුවලා එනවා. ඔන්න ඒ විදිහට ඒ ඒ තැන සතුටු වෙමින් අර මොහොතක සුව දෙමින් යන ගමනක් මේ තණ්හාවේ තිබෙනවා. අන්නේ ඒක නිසාම ඌනතාවයක් නැවත නැවත මතුවෙලා එනවා. කොච්චර ළඟා කරගත්තත් මදි. මේ මුහුදෙන් මායිම් කළ කරන ලද රටක් පාලනය කරමින් අන්න රජ කෙනෙක් ඊට මුහුදෙන් එතෙර තියෙන රට ගැනත් හිතන්න කල්පනා කරන්න යොමු වෙනවා. එන්න විදිහේ ඌනතාවයක් මේ තණ්හාවේ තියෙනවා. ඒ විදිහේ ඌනතාවයක් සහිතයි. සමහර විට අන්න ජීවිතේ යම් යම් සැප සම්පත් හොයාගෙන ගියාද, අපි කියන්නේ අර ඩෝපමයින් ලෙවල් එක ඉහළම සැප තියෙන්නේ, අන්න ඒ සැපේකදී වුණත් අන්න ෂණිකව කොහොමද නැවතත් ඌනතාවයක් මතුවෙන්නේ කියලා හඳුනගන්න පුළුවන්. ඕගැසම් එකක් ගත්තොත් අන්න මේල් ඕගැසම් එකකට වැඩිය ඩබල් ඩෝපමයින් ලෙවල් එකක් තියෙනවා ෆීමේල් ඕගැසම් එකක. හරි, ඒත් ඊළඟ මොහොතේදී මොකද වෙන්නේ? නැවතත් ඌනතාවයක් මතුවෙලා එනවා. නැවතත් අන්න මොකද්දෝ අර highest of highs ඉඳලා ආපහු පල්ලමකට ප්‍රපාතයකට ඇදිලා ගියා වගේ ඌනතාවයක් මතුවේ. ඉතින් ඔන්න ඔය විදිහේ ඌනතාවයක් සහිත ඔන්න ඔය විදිහේ පුරෝගන්න බැරි ස්වභාවයක් සහිත හිතක් එක්කනේ අපි මේ ගනුදෙනු කරන්නේ. ඉතින් ඕකම අපිට කියන්න පුළුවන් මේ භවය කියලා. ඕකම කියන්න පුළුවන් මෙන්න මේ සංසාර ගමනක යෙදිලා ඉන්නවා. යෙදිලා ඉන්නවා. ඉතින් ඕකට අර සාමාන්‍ය අද කාලයේ දෙන වචනයක් තියෙනවා, හෙඩොනික් ට්‍රෙඩ්මිල් කියලා කතාවක් කියනවා. ට්‍රෙඩ්මිල් කියන්නේ අර කට්ටිය නිකන් එක්සර්සයිස් කරන්න දුවන්නේ, හැමදාම මැෂින් එකට නැගලා කිලෝමීටර් කීපයක් දුවනවා. ඔය මැෂින් එක ඇත්තටම මේ ඉංග්‍රීසි හිරකන්දවරු වල 800 ගණන් වල වද දෙන්න හදපු උපකරණයක්. මේ හිරකාරයෝ මේකට නැග්ගෝලා පඩි වෙලක් වගේ මේ මැෂින් එකේ හැම වෙලේම පඩි තියන්න ඕනේ, ඉදිරියට ඇවිදගෙන යන්න ඕනේ. එතකොට ඒ කැරකෙන බලෙන් අන්න ඒගොල්ලෝ වතුර පොම්ප කරකවනවා, ධාන්‍ය කුඩු කරනවා, ওই විදියට හිරකාරයන්ගෙන් වැඩ අරගත්ත ක්‍රමයක් තමයි ඔය තියෙන්නේ. ටෝචරින් මැෂින් එකක් ඔය තියෙන්නේ. ඉතින් ඒ ටෝචරින් මැෂින් එක අන්තිමට තහනම් කරනවා, මේක හරිම අමානුෂිකයි, මේක හරිම අමානුෂිකයි, මේ මිනිස්සුන්ට මේ වද දෙනවා මේ හිරකාරයන්ට, හිරකරුවොත් මිනිස්සු කියලා අන්න මේ මැෂින් එක තහනම් කරනවා. එතකොට මේ මැෂින් එක ආපහු ඊළඟ යාගේ රිටර්න් එක ඊළඟ මතුවීම මතුවෙන්නේ අන්න හිරකාරයෝ ටාගට් කරගෙන නෙමෙයි, ඒ වෙනුවට තරබාහරු මේ එදිනෙදා ජීවිත ගෙවෙන නොදැනුවත් ජනතාව ටාගට් කරගෙන තමයි ඊළඟ පාර එන්නේ. ඇවිල්ලා කියනවා මොන්න එක්සර්සයිස් කරන්න පුළුවන් ලේසි විදියක්, එළියට ගිහිල්ලා දුවන්න ඕනේ නෑ, වාහනවල හැප්පෙන්න ඕනේ නෑ, ඉරේ එළියට පිච්චෙන්න ඕනේ නෑ, එන්න මේ ව්‍යායාම කරන්න කියලා. අන්න අර ටෝචරින් මැෂින් එකම තමයි. අන්න නගිනකොට තායම් කිසි හිතට සතුටක් හදාගන්න පුළුවන්. ඒ දවස්වල හිරකාරයන්ට නම් ඕන වෙලාවට බහින්න හැකියාවක් තියුනේ නෑ. දවසට පැය 6ක් මේකේ මේ විදිහට ගමන් කරන්න ඕනේ, ඇවිදින්න ඕනේ, එවරස් කන්දෙන් භාගයක් දවසට නගින්න ඕනේ. හැබැයි දැම්මට ඕන වෙලාවක ඔෆ් කරලා බිමට බහින්න පුළුවන් මේ ටෝචරින් මැෂින් එක කියලා. අන්න යම් කිසි හිත සතුටක් හදාගෙන නගින්න පුළුවන් මේ මැෂින් එකට. දැන් නගින කට්ටියට මං කියන්නේ. ඉතින් කියනවා මෙන්න මේ හෙඩොනික් ට්‍රෙඩ්මිල් එකක් ගැන. මෙන්න මේ විදිහේ මේ මැෂින් එකේ ස්වභාවය මොකද්ද? දුවනවා. දිව්වට මොකද කම? කොච්චර දිව්වත් හැමදාම එකම තැන. වැඩි වැඩි වේගෙන් දුවනවා ඒත් එකම තැන. කවදාවත් අන්න ළඟා කර ගැනීමක් ලං කරගන්න හැකියාවක් නැහැ. ඉතින් හෙඩොනික් ට්‍රෙඩ්මිල් කියලා තමයි කියන්නේ. මෙන්න මේ විදිහට ආස්වාදේ හොයාගෙන දුවනවා. ආස්වාදේ හොයාගෙන දුවනවා. දිව්වා 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 කොච්චර දිව්වත් අන්න අතර මගදිම මලා තමයි. කවදාවත් අන්න ළඟා කර ගැනීමක්, පුරව ගැනීමක්, අවසන් කර ගැනීමක්, මේ උනතාවේ පුරව ගැනීමක් නැත. නැවත නැවත දුවනවා, නැවත නැවත හොයනවා, නැවත නැවත කල්පනා කරනවා. ඔන්න ඒ විදිහේ ස්වභාවයක් මේ තැනතතුල් තියෙනවා. එතකොට කෙනෙක් අන්න මේ ආස්වාදේ හොයාගෙන තමයි යන්නේ. ඒකේ ඒ ගමනේ යන්නත් ඕනේ. අර පෙරේතකම තියාගෙන නිකන් ආසයි බයයි බෝට්ටුවේ නමයි කියලා ඉන්දියාවට හරියන්නේ නැහැ නේ. අනේ මේ කෙනෙක් හොයාගෙන යනවා. හොයාගෙන යන්න දෙන්නේ එක්තරා විදියක. අන්නේ හොයන හොයන කට්ටියට කියනවා අන්න තේරෙනවා මොකද්ද හෙව්වට මොකද හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. අන්න කොච්චර බීලා 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 අහවර කරන්න හැදුවත් අහවර වෙන්නේ නැහැ. කොච්චර නටලා 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 අහවර කරන්න හැදුවත් අහවර වෙන්නේ නැහැ. කොච්චර අනාචාරයේ හැසිරිලා අහවර කරන්න හැදුවත් අහවර වෙන්නේ නැහැ. හැම වෙලේම ඌනසාවයක් සහිතයි. කොච්චර දිව්වත් හැමදාම එකම තැන. හෙඩොනික් ට්‍රෙඩ්මිල් අන්න එකම තැන කැරකෙනවා. කොච්චර ලං කරගන්න ගියත්, කොච්චර ළඟා කරගන්න ගියත් හරියන්නේ නැහැ. කියන දේ අන්න ජීවිත අත්දැකීමක්. හොඳට සැප සම්පත් හඹාගෙන ගියපු කට්ටිය දන්නවා අන්න මොකද තියෙන தත්තේ. මොකද තියෙන தත්තේ? කොයි විදිහේ ඌනතාවයක් සහිතද මේ ලෝකෙ? කොච්චරනම් නැවත නැවත හෙවීමක් මේ තුල තියෙනවද? අන්න ඒ වගේ කෙනෙක් පස්සේ දවසක ඇවිල්ලා කියනවා මේ විදිහට මම හෙව්වා, තාමත් හොයනවා, නමුත් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ කියලා මට විශ්වාසයක් තියෙනවා. ඌනතාවය මේක පුරවන්න බෑ කියලා මට විශ්වාසයක් තියෙනවා. නමුත් මම කැමති නැහැ ඒකෙන් පිටපයින්. මම කැමති නැහැ මේ වගේ ප්‍රතිපදාවකට එන්න. මම කැමති මේ පරීක්ෂණ ඉදිරියට දිගට කරන්න. මේ හොයාගෙන යාම, මේ දිවීම, මේ ට්‍රෙඩ්මිල් එකේ තව ටිකක් වේගෙන් හරි දුවලා බලන්න මම කැමති. මේක මට ලං කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ කෙනෙක්ට කියන්න හොඳත් නෑ, කොහොමත් නිකන් අනේ එන්න ඕවා වැඩක් නෑ, දුවල වැඩක් නෑ, ඔයාටම දැන්ටම තේරෙනවානි කිව්වට වැඩක් නෑ. එයාට කියන්න ඕනේ තව ටිකක් දුවන්න, තව ටිකක් ළඟා කරගන්න උත්සාහ ගන්න, තව ටිකක් පුරෝගන්න බලන්න. අන්නේ පුරවන්න ගිහිල්ලා එන අපහසුතාවය බලන්න, ඒ පුරවන්න ගිහිල්ලා ඇතිවෙන උනතාවය බලන්න, ඒ උනතාවය නැවත නැවත අත්දකින්න. කොච්චර කරත් හරියන්නේ නැහැ. එක දවසට ක්ලබ්ස් හතරකට ගිහිල්ලා අවසන් කරන්නත් බැරිය. 6කට ගිහිල්ලා බලන්න, 10කට ගිහිල්ලා බලන්න ඒ අවසන් වෙනවද කියලා. ඒ අවසන් වෙන්නේත් නැහැ. අන නැවත නැවත ගිහිල්ලා 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 දකිනවා මේ විදිහේ ඌනතාවය. කොච්චර කරත් අවසන් වෙන්නේ නැහැ. මේ දිවීමේ පීඩාව මේ තැනත් අත්දකිනවා. දිවීමේ පීඩාවක් අත්දකිනවා. ඒ වගේම දුවලා මේ විදිහේ ඌනතාවය මේක සන්තෘප්ත කරන්න බැරි ගතිය මේ තැනත් අත්දකිනවා. ඉතින් ඔන්න ඔය ජීවිත අත්දැකීම තමයි වටින්නේ. ඕක තමයි නියම බණේ අපිට කියන්නේ තරා විදිහක. එහෙම නැතුව ගණන් ගන්න නෑ මිනිස්සු. මේ සති කියන වචනේ දුන්නට ගණන් ගන්නේ නෑ. අනේ හරි ලස්සන බණක්, අනේ හරි ලස්සන වැඩසටහනක් කියලා අත් දෙක පියාදගෙන ඒගොල්ලෝ යනවා ඒගොල්ලන්ගේ ගමන. අර වන්දනා ගමනක් ගිහිල්ලා අනේ ලස්සනයි ගල් විහාරය, අනේ බලන්න මේ කියලා අනේ මොන මොනවාරි ටිකක් බලාගෙන ඉඳලා ෆොටෝ ටිකක් ගහගෙන යනවනේ ගෙදර. අන්නේ ඒකම තමයි මේ තියෙන වැඩෙත්. එතකොට මේක අපිට අඳුන්වලා දෙන්න හිම ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ පොටෙන්ෂල් එකත් කාකා තුලත් තියෙනවා. නමුත් අන්න අර කෙනෙක් මේක දොහොත් මුදුන් තියලා බාරගෙන හිස උඩ තියාගෙන යද්දී තව කෙනෙක් මේක ෆුට්බෝල් එකට ගන්නවා. දෙදෙනාටම එකම විදිය පොටෙන්ෂල් එකක් තියෙන්නේ. නමුත් අන්න ඒ බාර ගැනීම පිළිබඳ කතාවක් තියෙන. බාර ගන්න සූදානන්ද කියන කතාව තියෙන. දැන් පහුගිය දවසක කොල්ලෙක් ඇවිල්ලා ඉන්දියා මද්‍රව්‍ය කරන්න තියෙන ටික ඔක්කොම කළා. ඉතින් අඩුපාඩුවක් නැහැ. අඩුපාඩුවක් නැහැ. දන්නවා හොඳටම කොහොමද මේක එලෝගෙන යාම, කොහොමද මේකෙන් ලං කරගන්න තියුණ දේ, මොකද්ද මට මේකෙන් ලැබුණේ කියලා එයා හොඳටම දන්නවා. එයා හොඳටම දන්නවා. දැනගත්තට මොකද අන්න කියනවා, අහවර කරන්න බෑ, අහවර කරන්න බෑ. තාමත් ඒ නැඹුරුව මා තියෙනවා, තාමත් ඒ ගමන මා තුළ තියෙනවා, තාමත් ඒකින් පිටපයින්න බෑ. ඒ විදිහේ ශක්තියක් ඇති කරගන්න හැකියාවක් නෑ. තවත් හඹාගෙන යාමක් තියෙනවා. ඉතින් මොකද කරන්නේ? තවත් හඹාගෙන යන්න කියලා තමයි කියන්නේ. හැබැයි යාට තේරුම් ගන්න පුළුවන් අන්න මේ විදිහට මේ යම් කිසි දවසක තේරේවි මේක අහවර කරන්න වෙන මගක් අවශ්‍යයි. යම් කිසි දවසක තේරේවි මේ විදිහට එලෝගෙන ගියාට මේකේ කෙලවරක් නැහැ. අන්න එදාට අන්න හැරෙන්න පාරක් තියෙනවා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව. මෙන්න මේ විදිහේ වෙහෙසටපත් වෙච්ච කෙනෙක්ට යම් කිසි පණිවිඩයක් මේ තුල තියෙනවා. අර විදිහට ආසයි බයයි ඉන්දියටත් වැඩිය ගොඩාක් නිකන් එලෝගෙන ගිහිල්ලා එලෝගෙන ගිහිල්ලා ලං කරගන්න උත්සාහ ගත්ත කෙනෙක්ට තමයි මේක ගෝචර වෙන්නේ. අර විදිහට තියෙන සැප සම්පත් ඔක්කොම මද්‍රව්‍යෙන් හරි හොයාගෙන ගිය කෙනෙක්ට මේක ගෝචර වෙනවා වැඩි. අර විදිහට තියෙන ඔක්කොම ලං කරගෙන කාගන්න උත්සාහ කරපු කෙනෙක්ට මේක ගෝචර වෙනවා වැඩි. අර විදිහට ජීවිතේ කොහොත් විඳින්න තියෙන වද වේදනා විඳපු කෙනෙක්ට මේක ගෝචර වෙනවා වැඩි. අර සාමාන්‍ය දැන් අර සඳතියම තියාගෙනත් කතාව තියෙන ඒ වගේනේ. රජකම ලැබුණ දවස් 7කට මේ සේනාධිපතිය ලොකු දෙයක් කළා. රජකම ලැබුණ දවස් 7කට කාලා කාලා ඉවර කරන්න ඕනේ කොහොම හරි කියලා දවස් 7 මේක අන්න මොකද කරේ, පටන් ගත්ත කන්න. කන්න පටන් ගත්ත. ඒකම තමයි ඉතින් කමටහන. යාට කාගෙන කාගෙන ඵලයන් කොහොම හරි දවස් 7ට කාලා ඉවර කරපන් කියන කමටහන තමයි යාට දෙන්න තියෙන්නේ. අන්න ඉතින් මොකද වෙන අන්තපුරේම වට කරගෙන කාලා බීලා නටලා සින්දු කියාගෙන ජොලි කර කර ඉන්දියා. ඒ වගේ ගියාම හරියට නිින්දකුත් නැහැනේ. නින්දකුත් නැහැ, රෑ තිස්සේ නින්දකුත් නැහැ, දවල් තිස්සේ නින්දකුත් නැහැ. ඔහොමනේ ස්වභාවේ. ඔහොම ගිහිල්ලා අර කාන්තාව ටිකත් වට කරගෙන ඉන්නකොට කොහොම හරි මේ තැනත්තගේ ප්‍රියතම කාන්තාව මෙතන ඉඳපු නොඩොක්කුවේම මැරිලා වැටුණා. නටලා නටලා බීලා බීලා ජොලි කරලා ජොලි කරලා එහෙම මලා ඔඩොක්කුවේම මලා. අන්න ඒක තමයි මෙයාට වේකප් කෝල් එක. අන්න ඒක දැක්කාම තරවිසි වෙනවා. මොකද්ද මේ හඹාගෙන ගියපු ගමන? මොකද්ද මේ ලං කරගත්ත දේ කියලා? අන්න අර බේබදු කම පිටින්ම තමයි එන්නේ. දැන් අවුරුදු දවස් 7ක් බීලා බීලා ඉන්න මිනිස්සෙක් ඉතින් වෙරි බයින්නෙත් එහෙම ලේසියෙන් වෙරි බහින්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ බේබද්ද ඇවිල්ලා මේ බේබද්ද රහත් වෙනවා. අන්න ඒ පමණකට ශීඝ්‍ර පරිවර්තනයක් මෙයා තුල සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සු කියනවා කොහොමද එහෙම බේබද්ද රහත් වෙන්නේ? එහෙම කොහොමද එයා එහෙම සිල්පද සමාදන් වෙන තුරුව රහත් වෙන්නේ කියලා නොයේකුත් දේවල් කිව්වට මොකද? අන්න මේ තැනත්තා මේ ධර්මය හොයාගෙන එන්නේ. අර බේබදුකම තුලින් එන්නේ. අර වෙච්ච විපත තුලින් එන්නේ. එක්තරා විදියක බලන්න කොච්චර සහසම්බන්ධයක් මේ දෙපැත්ත තුල තියෙනවද? කොච්චර සුළු වෙලාවද මේ අඳුරු නොමග කියලා අපි හඳුන්වන කෙනෙක් මේ විදියට අපි බ්ලැක් ලිස්ට් කරලා ඉන්න කෙනෙක් අනිත් පැත්තට කැරකෙන්න යන්නේ කොච්චර සුළු වෙලාවද කියලා බලන්න. අර විදියට වෙරි පිටින්ම අර විදියේ සැනසීමක් තමුන්ගේ හිත තුල දකින්න මේ විදිහ සැනසීමක් අත් කර ගන්නවා. අන්න ඉතින් කුඩු ගහපු කෙනෙක්ටත් ඒක අදාළයි. මේ විදිහට අන්න යම් කිසි විදියක රසයම හොයාගෙන ගියපු කෙනෙක්ටත් ඒක අදාළයි. මේ විදිහට ජීවිතේ නොයෙකුත් දුක්ඛම් කටලු තියනවාද? අන්න ඒක විඳපු කෙනෙක්ට මේක අදාළයි. අන්න ෂර්ණික පරිවර්තනය, ශීඝ්‍ර පරිවර්තනය වෙන්න පුළුවන් හැල්මේ දිවනම් තමයි. නමුත් ඔන්න වචනෙන් දෙකෙන් නවතිනවා. මේ විදිහේ සැනසීමක් තමුන්ගේ හිත තුළ හොයාගත යුතුයි කියන ප්‍රතිපදාවකට හැරෙනවා. අන්න ඒ පදනම, ඒ ඉඩකඩ තමයි මේ බුද්ධ ශාසනයක් තුලින් ලැබිලා තියෙන වටිනකම. එහෙම නැතුව එලෝගෙන ගිහිල්ලා බණ කියලා වැඩක් නැහැ. ඒගොල්ලෝ ඒ බණේ අහන්න සූදානම් කාලයක් තියෙනවා. ඒ පණිවිඩේ බාර ගන්න කාලයක් තියෙනවා. එතකන් හොඳට කකා කකා යන්න. තව තව ඕක පුරව ගන්න උත්සාහ කරන්න. මොනවා හරි කරලා පුළුවන් නම් ඕක පුරවලා පෙන්නන්න ස්ථිරව. මොනවා හරි කරලා මං කමන්නේ කියන්නේ ඈ. ඔන්න නටලා නටලා හරි බීලා බීලා හරි ගෑනු එක බුදියගෙන බුදියගෙන හරි කොහොම හරි කරලා පුළුවන් නම් පුරවලා පෙන්නන්න කියන චැලෙන්ජ් එක තමයි දෙන්න තියෙන්නේ. කරලා පෙන්නන්න පුළුවන් නම් ජගතෙක් ඉන්නවනම් බෑ. කොච්චර පිරෙව්වත් තේරෙනවා ඔන්න නැවතත් ඌනතාවයක් මතුවෙලා එනවා. ඒ ඌනතාවේ ළඟ නැවෙන්නේ ආයි නිකන්. ආයි එහෙම ලොකු වෙලාවක් යන්නේ නැහැ ඒ ඌනතාවේ මතුවෙන්න. ෂණිකව අන්න අර highest of highs ඉඳලා කොහොමද අන්න කඩාගෙන බිඳගෙන ප්‍රපාතයක් දිහාවට යන්නේ? ෂණිකව කොහොමද අන්න ඕගැසම් එකක ඉඳලා ෂණිකව ඌනතාවයක් අනිත් පැත්තට මතුවෙලා එන්නේ කියලා දැක ගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි ඔය පැවැත්ම. අන්න ඒ පැවැත්ම පිළිබඳ ආදීනව දකින කෙනෙක්ට මේ බුද්ධ ශාසනය තුළ යම්කිසි ඉඩකඩක් මතුවෙලා එනවා. මෙන්න මේ විදිහට පාපොච්චාරණයක් කරන්න පුළුවන්. දර විදිහේ මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච දරුවෙට උනත් පුළුවනි කියන්න පුළුවනි මේ විදිහේ පාපොච්චාරණයක් මා තුළ තියෙනවා. කවුරුත් ජජ් කරන්න නැහැ. ජජ් කරනවා නම් ඒක ජජ් කරන කෙනාගේ දුර්වලකමක්, මේ හිතේ ස්වභාවය නොදන්න කමක්. හොඳ මිනිස්සු කියලා මේ ලෝකෙ එහෙම නැහැ. නරකක් කරන්න අවස්ථාවක් නොලැබීම විතරයි තියෙන්නේ. එච්චරයි තියෙන එකම දේ. නරකක් කරන්න චාන්ස් එකක් ඇවිල්ලා නැහැ. නරකක් කරන්න අවස්ථාවක් ඇවිල්ලා නැහැ. හැබැයි අවස්ථාව නොවෙන්නේ පෙරපිනෙන් කියලා අපිට කිව්ව හැකි. එයා වඩපු ගුණයකින් කියලා අපිට කිව්ව හැකි. නමුත් අන්න ඒ විදිහේ අවිශ්වාස තත්වයක් තියෙනවා. කොයි වෙලාවෙ නම් වර්ධකට අහුවේද කියන්න බෑ. කොයි වෙලාවෙ මේ බිඳගත්ත දේ, මේ ගොඩනගාගත්ත දේ බිඳිලා ඇයිද කියන්න බෑ. අන්න ඒ විදිහේ අවිශ්වාස තත්වයක් සහිත නම් අන්න අපි වෙන කෙනෙක්ව ජජ් කරනව වෙනුවට අන්න එයාගේ කියන දෙයට අහුම්කන් දෙන්න පුළුවන්. ඒ වචනේ අහන්න පුළුවන්. උත්තර නොදුන්නත් කාණෑ නිකන් කියලා හූ මිටි තියනවා. ඒ කියන්නේ හූ මිටි තිබ්බත් ඇති. එක්තරා විදියක අන්න අර දක්ෂ මනෝ උපදේශකෙක් වගේ කටයුතු කරනවා. මෙයාව ජජ් කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මේ එයාට සුවසේවාවක් මේක. මේ විදියට සුවසේවාවක් මේ ප්‍රකාශ කරන තැනැත්තට එයත් හැදෙන්න ඉඩ තියෙනවා. එයාටත් මේ විදිය සැනසීමක් ලංකරගන්න පොටෙන්ෂල් එකක් තියෙනවා. ඉතින් අර සමහර වෙලාවට අර උපදේශකතුමාට වෙහෙසයි, අර මනෝ වෛද්‍යවරයාට වෙහෙසයි. නමුත් අන්න ඉවසකන ඉන්නවා. ඉතින් අර සඳහන් වෙනවා අන්න මොකද වෙන්නේ ඒ විදියට ආපු රෝගී පිළිබඳ. මේ රෝගියා මොකද කරන්නේ? මේ දොස්තර මහත්තයා එක්ක නම් මූණට හොඳට කතා කරනවා තමයි. නමුත් අන්න ගෙදර ගියාට පස්සේ මේ පළිගන්න තියෙන ඒවා ඔක්කොම ටික කරනවා. ඈ දන්න 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 හැම එකාටම කතා කරලා මේ දොස්තරගේ දොස් කියනවා. මේ විදිය දේකුත් කළා, මේ විදිය දේකුත් කළා, මේ විදිය දේකුත් කළා. අන්න ඕම කියලා රට වටේ හැමෝටම කතා කරලා දොස් පතුරවනවා. දොස් පතුරවනවා හරියා බොක්කෙම්ම කරනවා. කළා ආපහු අනිත් දවසේ අපොයින්ට්මන්ට් එකට එනවා. හොඳට ඉනාවක් මේ දාගෙන කොහොමද මහත්තයා හොඳට ඉන්නවද සැපෙන් ඉන්නවද කියලා ආපහු අපොයින්ට්මන්ට් එකට එනවා. ආපහු ගෙදර ගිහිල්ලා අර ජොබ් එකම කරනවා. ආපහු අපොයින්ට්මන්ට් එකට එනවා. ඉතින් මේ හොඳටම දැනගන්නවා මේ මිනිසයා මෙයා තමයි මේක කරන්නේ, මෙයා තමයි මේ විදිහට කතා කරන්නේ, මෙයා තමයි මේ වගේ කුප්ප වැඩ ටික ඔක්කොම කරන්නේ. නමුත් අන ජජ් කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙයාටත් සුව වෙන අවස්ථාවක් තියෙන ඉඩ තියෙනවා. එයා දිහත් අනුකම්පාවෙන් බලනවා. අනුකම්පාවෙන් බලනවා. එයාටත් අර ඉඩ කඩක් තියලා දෙනවා. එන්න පුළුවන් විදිහට නැවත නැවත එන්න පුළුවන් විදිහට ඉඩක් තියෙනවා. මොකද එන්න බැරි කරොත් ආයි අන අවස්ථාව ගිලිහිලා යනවා. අන්න එන්න පුළුවන් ඉඩක් තියලා තියෙනවා. දන්නවා දන්නවා මේ මුණට ඉනා වුණාට අන්න කුප්ප කන්ටික ඔක්කොම කරනවා. මේ සතිය පුරාවට මේක කළා තමයි මේ දවසේ ඇපොයින්ට්මන්ට් එකට එන්නේ. කමක් නැහැ කමක් නැහැ. අන්න නැවත නැවත එන්න ඉඩ තියලා තියෙනවා. ඉතින් ඒ විදිහේ එක්තරා විදිහක කෙනෙක්ට වෙහෙසයි පීඩාවයි, අර තැනත්තර වෙහෙසයි පීඩාවයි. නමුත් අන්න අර නිකන් දෙමව්පියෙක්ගේ ස්වභාවයෙන් මේ දේ බාරගන්න උත්සාහ කරනවා. ඉතින් එක්තරා විදිහක මේ ප්‍රතිපදාවක් වඩන කෙනෙකුත් ඔන්න වගේ අවධියක් පහු කරගෙන යනවා. සාමාන්‍ය භාවනාවක් වඩන කෙනෙක්ුණත් තියෙන හොඳටම පිස්සු තදගෙන කාලයක් තියෙනවා. ආයි තරහා ගන්න කෙලින්ම මේ 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 බුදුහාමුදුරුව එක්ක ධර්මය එක්ක සංඝයා එක්ක තමයි තරහා ගන්න. පිස්සු හොඳටම කරටේටම ගහනවා. අන්න කෙලින්ම අල්ලන්නේ එතනින් තමයි. ගුරුවරයෙක් ඉන්නවා නම් ගුරුවරයා එක්ක තමයි මාරාන්තික වෙන්නේ. බුදුරජාණන් වහන්සේට තමයි බයින්ද පටන් ගන්න. මොකද උනේ මෙන්න මේ එක්තරා විදියක මේ සංසාර රෝගී. ඉතින් සංසාර රෝගී මේ හිත තුළ මේ විදිහේ කුප්ප ගතියක් තියෙනවා. කුප්ප ගතිය එන්නේ අන්න කෙලින්ම අර සත්පුරුෂයාම තමයි අල්ලන්නේ. එතනින්ම තමයි අල්ලන්නේ, එතෙන්ටම තමයි ගහන්නේ. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් නිකන් අන්න දෙමව්පියෙක් වගේ අර නැවත එන්න ඉඩ තියලා, නැවත එන්න ඉඩ තියලා පොඩ්ඩක් විවරයක් තියලා කටයුතු කරනවා, ඉවසීමක් පුරුදු කරනවා. මොකද මෙයා මේ සමහර විට මේ ලෙඩේ හොඳ වෙන්න ඉඩ තියෙනවා. සමහර විට කියන වචනේ දාලා මම කියන්නේ හැබැයි සමහර විට මේ ලෙඩේ හොඳ වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ ස්වභාවයෙන් පොඩ්ඩක් මෙයා දිහා බලනවා. සාමාන්‍ය ඔය මහායාන බුද්ධාගමෙත් මේ විදිහ අදහසක් තියෙනවා. මොකද්ද ගුවන්යින් වගේ නමකින් සඳහන් වෙන කාන්තා චරිතයක් ඉන්නවා. අන්නේ චරිත ස්වභාවය තමයි අම්මා තමයි කෙලින්ම. හරි, එයා නිරූපණය කරන්නේ අන්න අර විදිහට ජජ් කරන්නේ නැහැ. අර විදිහට අම්මා ඉදිරියේ විවෘත වෙන්න හැකියාව තියෙන ඕන කෙනෙක්ට. ඉතින් එන්නේ විදිහේ චරිතයක්. එතකොට මහා පිරිමි, මහා වැඩිහිටියෝ මෙන්න මේ පිළිමි ඉස්සරහට එනවා. ඇවිල්ලා නිකන් අන්න මේ අම්මගේ කරුණාව, අම්මගේ ආදරය ලැබුණා වගේ මෙන්න මේ පිළිමි ඉස්සරහට ඇවිල්ලා තනියම හඬා වැළපෙනවා. තමුන්ගේ දුක ප්‍රකාශ කරනවා. තමුන්ට වෙච්ච අසාධාරණකම් ප්‍රකාශ කරනවා. තමුන්ගේ දුර්වලකම් ප්‍රකාශ කරනවා. අන්න බොහෝම සාවධානෙන් මේ තැනැත්තිය අහගෙන ඉන්නවා. ගුවන් යින් කියලා නමින් තමයි හඳුන්වන්නේ. අම්මා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා බොහොම සාවධානව. පිළිවෙනේ. ඒතර කොහොමත් බොහොම සාවධානව අහගෙන ඉන්න නම් පුළුවන්. අන්න ඒකත් ඒකත් ලාභෙට හිටලා තියෙනවා. ඉතින් බොහොම සාවධානව අහගෙන ඉන්නවා. කිසිම තීරණයකට එළඹෙන්නේ නැහැ. හොඳයි නරකයි කියලා ජජ් කරන්නේ නැහැ. ඒ ජජ් කරන්නේ නැතුව අහගෙන ඉන්නවා. ඒ වගේම අර විදිහේ මෛත්‍රියක්, කරුණාවක්, ආදරයක් තමුන්ගේ දරුවෙක්ට පවත්නවා වගේ පවත්නවා. ඉතින් අර මහා වැඩිහිටිය ඇවිල්ලා අඬලා 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 තමුන්ගේ දුක කියලා යනවා. මහා වැඩිහිටිය ඇවිල්ලා අඩුපාඩු කියලා මතුරලා යනවා. මහා වැඩිහිටිය ඇවිල්ලා තමුන් අසරණ වෙලා ඉන්න විදිය කියලා යනවා. අන්න හොඳට කන් දීගෙන අහගෙන ඉන්නවා. හැබැයි තීරණයකට ලැබෙන්නේ නැහැ. උඹ පාපියෙක්, උඹ සුද්ධවන්තයෙක් කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ දෙයක්. අන්න ගිහිල්ලා කතා බහ කරලා ආවත් සැනසීමක් තියෙනවා. හරියට නිකන් අන්න මනෝ උපදේශකෙක් හම්බෙන්න ගියා වගේ. එහෙම නැත්නම් හොඳ තමුන්ට හිතමිතුරු, කල්යාණ මිත්‍රෙක් හම්බුණා වගේ, යහළුවෙක් හම්බුණා වගේ. අන්න සියලු දේම කියන්න පුළුවන්. කිව්වට මොකද ජජ් කරන්නේ නැහැ. අර විදිහේ විවේක මනසින් අහගෙන ඉන්නවා. මේ තැනැත්තට පහසුවක් සැනසීමක් ලංකලා දෙනවා. ඉතින් සුව සේවාවක කොටස් තමයි ඔය කියන්නේ. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා දවස් පහකට කොයිද වැඩසටහනකට ඇවිල්ලා නතර වෙලා ඉඳලා මේ කාන්තාවක් කියන්නේ. අන්න කියනවා මේ මම මේ විදිහට කරගෙන යනකොට මට අතීතේ වෙච්ච දේවල් මතක් වුණා. මට කට්ටිය ගෙදර කට්ටිය කරපු අසාධාරණකම්, මට වෙච්ච අතවර, මේ වගේ දේවල් මතක් වුණා. ඉතින් මම කාමරේට වෙලා පැය ගාණක් ඇඬුවා. ඇඬුවා ඒ විදිහ දෙයක් මම සිද්ධ කරා කියලා කියනවා. අන්න හැඟීම් දැනීම් පිට දානවා. හැඟීම් බර වෙනවා සමහර වෙලාවට. හොඳයි. ඒ වෙලාවට කියන්නේ තේ අඬන්න, අඬලා 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 අර පොඩි එකේ කැඬුවා වගේ අඬලා අඬලා ඉකි ගගහ අඬලා ඇස් රතු වෙනකන් අඬලා මූණ රතු වෙනකන් අඬලා ඉවර කරන්න. ඉවර කරන්න. පොඩි එකේ කන්න අඬලා අඬලා ඉවර කරනවානේ. හෙට අඬන්න ටිකක් තියාගන්නේ නැහැ. මොකද හෙට දවසේ ගැන පැවැත්මක් හිතන්නේ නැහැ. රෙසර්වේෂන් එකක් නෑ යාගේ. එයා අන්න ඇඬුව 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 අඬල ඉවර කරා. හරි ලාබයි, හරි ලාබයි. අන්න එහෙම වුණාට කමක් නෑ. එහෙම වුණාට කමක් නෑ. අනිත් කට්ටිය කල්පනා කරනවා ඇති මේ මනුස්සයා බුදියගෙනද කොයිද කාමරේට වෙලා වහගෙන කාලසටහන කරන්නේ නෑ, පරියන්කට ආවේ නෑ, බණට ආවේ නෑ කියලා මෙන්න ප්‍රශ්න වටපිටාවේ කට්ටියට. අන්න ජජ් කරනවා. අර විදිහේ විවෘත මනසක් නෑ. නමුත් අන්න ඒ තැනත්තට ඒක බොහොම රියල්. ඒක බොහොම ඒ ස්වභාවිකයි. ඒක බොහොම දරුණු දැඩි විදිහට දැනෙනවා ඒ තැනත්තර. අන්න අඬල අඬල ඉවර කරාම ලාභයි. පහුදාට නැත්තම් පැයකට දෙකකට පස්සේ අන්න සැනසීමක් තියෙනවා. අන්න හේතු කාරණා නැති කරා. අන්න හේතුව තියෙනකන් අඬල හවර කරා. හරි ලාභයි. හරි විවේකයක් සැනසීමක් මැදලා එනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ හැඳුමේ තොපිට හේතු රහිත වේවා. අනේ හේතුවක් තියනවා නම් හැඳුම් එන්න පුළුවන්. හේතු රහිත වුණා නම්, හැඳුමට හේතුවක් නැති වෙලා ගියා නම්, අන තවදුරටත් හඳන්නේ හේතු කාරණා නැත. අන්න ඒ විදිහේ ගමනක්, ඒ විදිහේ සැනසීමක් තමයි මේ ලං කරගන්න උත්සාහ ගන්න. ටිකෙන් ටික ක්‍රමානුකූලව යන ප්‍රතිපදාවක්. අන්න යන යන තේරෙනවා මෙන්න මේ ඌනතාවය පුරෝණව වෙනුවට. මේ ඌනතාවය යම් කිසි විදිහක වැළඳ ගැනීමක්, මේ ඌනසාවය තුළට දැස ගැනීමක් තමයි මේ ප්‍රතිපදාවෙන් ක්‍රමානුකූලව තැනැත්තෙක් ලං කරගන්න. අර විදියට බොහෝ ඌනතාවයක් නම් සහිතයි. අන්න ඒ ඌනතාවය මම බාර ගන්නවා. ඒ ඌනතාවයට බැස ගන්නවා. අන්න එහෙම නැත්නම් අර කළු කුහර කියන්නේ, කළු කුහර වල තියෙන්නේ මොකද්ද? යන යනේ ඔක්කොම ඒ ආකර්ෂණය කරගන්නවා. කොච්චර පිරෙව්වත් ඉවර වෙයිමකුත් නැත. කොච්චර පුරවනවාද කියනවනම් ආලෝකෙත් ඇදලා ගන්න. එච්චරට දරුණු ගුරුත්වයක් මෙයාගේ තියෙනවා. එතකොට අන්න හැම වෙලේම පුරවමින් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය කළු කුහරේට පැනගත්තා නම්, ඔය කළු කුහරේට ගිල්ලා ගියා නම් අන්න තවදුරටත් මේ තැනත්තට යම් කිසි ඌනතාවයක් පවතින්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් ඔතෙන්දි වෙන්නේ. එතකොට අර ඌනතාවයක් තියෙනවා. ඒක පුරවන්න තියෙන උනන්දුව, ඒක පුරවන්න තියෙන කැමැත්ත තමයි නැති වෙලා යන්නේ. මේ උනතාවය තුළට බැස ගැනීමක්, මේ උනතාවය තුළට පැන ගැනීමක් තියෙනවා. එතකොට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න අතරේ ඉන්න. ඒක නිකන් නැති කළා පාර නිකං හදාගෙන එළිය දාගෙන එහෙම ඉන්න ඕනේ නැහැ හැම සමහර හැම වෙලෙම. ඒ වෙනුවට ප්‍රශ්න අතර ඉන්න පුරුදු වෙන්න. ප්‍රශ්නයකට නිකං උඹත් ඉඳපන් ඔය පැත්තේ මමත් ඉන්නම් මේ පැත්තේ කියලා පොඩ්ඩක් ඉඳලා බලන්න දවසක් දෙයක්. ඒ ශක්තිය ඇති කරගන්න. ඔය විසඳන්න ඕනේ නැහැ ඔය ඔච්චර හදිස්සියෙන්. ඔච්චර හදිස්සියෙන් විසඳන්න ඕනේ නැහැ. අර කමටහන් වර්තාවල්ද වෙන දේ තමයි වෙන්නේ එතකොට. මොකද ආයේ නම් ඔය ප්‍රශ්නේ තිබුණා තමයි හාමුදුරනේ. දැන් ඉතින් ඔකට උත්තර දීලා වැඩක් නැහැ. දැන් මට උත්තරේ හම්බුණා කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් හරි ලාබයිනි බලන්න. ඉතින් ඒ වගේ gedara ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ එක්ක දවස් දෙක තුනක් බුදිය ගන්න. ඈ ප්‍රශ්නේ එක්ක බුදිය ගන්න අමාරුයි. නමුත් අන්න ප්‍රශ්නේ එක්කම බුදිය ගන්න. ඊට පස්සේ දුක හිතන වෙලාවකේ දුකත් එක්ක ඉන්න පොඩ්ඩක්. දුකත් එක්ක ඉන්න. කරදරයක් ආවම ඒ කරදරෙත් එක්ක ඉඳලා බලමු. අන්න ඒ විදිහේ දෙයක්. අන්න ඒ විදිහේ බාර ගැනීමක් තමයි තියෙන්නේ. එතකොට අර එදිනෙදා ජීවිතේ දුක එදිනෙදා ඝර්ෂණය බාර ගන්නවා. දැන් සාමාන්‍ය ඔය පරීක්ෂණ වලිනුත් ඒගොල්ලෝ හොයාගෙන තියෙන දේ තමයි මොකද්ද යම් කිසි විදියක මේ හිතේ එදිනෙදා දුක සතුට තත්ත්වයක් තියෙනවද මේ තැනත් නිකන් උපතින් අරන් ආපු තත්ත්වයක් තියෙනවද අය ඒක වෙනස් වෙන්නේ නැහැ මොන ස්විප් එකක් ඇදුනත් අපි හිතමු කෝටි ගණනාවක ඒ විදිහේ ලොටරියක් ඇදුනා කියලා ආපහු අවුරුද්දක් අවුරුදු කීපයක් යනකොට කොච්චර දේවල් මේ තැනත්තට තියුණත් යාන වාහන තියුණත් ගෙවල් දොරවල් තියුණත් අන්න අර පරණ පුරුදු දුකේම තමයි මෙයා අපි හිතමු ස්විප් එක ඇදෙන්න කලින් ඉදී මුඩුක්කුවක අන්න මුඩුක්කුවේ ඉන්නකොට යම්කිසි දුක සැප යම්කිසි එදිනෙදා දුක සැපක් තියුණා අර හිතේ ඩිෆෝල්ට් ස්ටේට් එකක් තියුණා. අපි හිතමු ලොකු කෝටි ගණනාවක වටිනකමක් සහිත දෙයක් ඇදිලා මේ තැනට ලොකු මන්දිරයක ගිහිල්ලා තැන්පත් වුණා. අර විදියට රැකී රක්ෂා ටික මොනවා හරි ආදායම් මාර්ග ටිකකුත් හදාගත්තා. යන්නේ දැන් BMW එකක. ඒ ගිහිල්ලා ඒක ස්ථාවර වෙනවනේ යම් කිසි කාලයක් යනකොට අවුරුද්දක් හමාරක් දෙක තුනක් යනකොට අන්න ස්ථාවර වුණාට පස්සේ මේ තැනත්ත පිළිබඳ හොයලා බැලුවොත් අන්න මොකද වෙන්නේ තාමත් අර එදා පුරුදු දුක සැප තත්ත්වේ තමයි මේ තැනත්ත ඉන්නේ එදා පුරුදු දුක සැප තත්ත්වේ තියෙන්නේ සමහර විට ඊටත් වැඩිය පොඩ්ඩක් වැඩි වෙලා වගේ දැනෙනවා මේ තැනත්තට අර මුඩුක්කේ ඉන්න කාලේ මට මෙච්චර ඇස්පෙක්ට් එකක් තිබුණේ නැහැ දැන් ඊට වැඩිය වෙහෙස ගතියක් දැනෙනවා ඕක අනිත් පැත්තට වැඩ කරනවා. අපි හිතමු හොඳ සැප සම්පත් තියෙන කෙනෙක් අන්න මොනවා හරි වෙලා විනාශ වෙලා මුඩුක්කුවකට වැටුණා. එහෙම නැත්නම් නන්නාඳුරන කෙනෙක් කරපු වරදකට නොකරපු වරදකට ජීවිත කාලයට හිරේට නියම වුණා අහිංසක මිනිසෙක්. අන්න අම්මෝ වෙන්න පුළුවන් ලොකුම ආපදාව තමයි. වෙන්න පුළුවන් ලොකුම වරද තමයි. නමුත් අන්න අවුරුදු කීපයක් යනකොට නැවතත් අර එදිනෙදා හුරු පුරුදු දුක සැපට මෙයා එනවා. මුඩුක්කුවේ නමුත් ඒ දුකෙන් සැපෙන් තමයි මෙයා කල්ගත කරන්නේ. එහෙම නැත්නම් හිරේ වැටිලා ඉන්නේ මේ නොකරපු වරදකට ජීවිතාන්තය දක්වා. මේ විදියට අවුරුදු 45 කිරේ ඉඳියට පස්සේ ඔප්පු වෙනවා මේ තැනත්තා මේ නොකරපු වරදකට තමයි හිරේ ගිහිලා තියෙන්නේ. දැන් අවුරුදු 70 ගානක් එළියට එනකොට. අන්න එළියට ආවම ඔබට මොකද හිතෙන්නේ? මට ගානක් නැහැ. මම ඉතින් මම මගේ සාමාන්‍ය දුකෙන් සැපෙන් කල්ගත කරා. එහෙම ලොකු අස්පෙක්ට් එකක් නැහැ. අන්න බලනකොට ඉරේ යන්න කලින් තියුණ දෙයක් කිසි දුක සැපක් අන්න ඒකටම ගෙනහල්ලා නතර වෙලා තියෙනවා මේ තැනත්තා මොන දුකක් ආවත් මොන සැපක් ආවත් නැවත වරක් අපේ අර එදිනෙදා දුක සැප තත්ත්වෙට කාලෙත් එක්ක අපි එනවා එතකොට ඒක උපතින් ගහපු ලේබලයක් වගේ තමයි ඒක ආයි වෙනස් කරන්න ඉතින් මැරිලා උපදින්න වෙනවා දුක තමයි නමුත් අන්න මේ ප්‍රතිපදාවකින් මොකද ලැබෙන සහනය අන්න ප්‍රතිපදාවකින් මෙන්න මේ එදිනෙදා දුක බාර ගන්න කියන ආරාධනාව තමයි කරන්නේ. ඔය දුකට මුකුත් කරන්න එපා. ඔය දුක සැප තත්ත්වේ ලබාව උපන් හැටි වගේ තියෙන එක. ඒක තව දුරටත් වෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක බාර ගන්න. ඔන්න ඔය බාර ගැනීම තමයි මෙන්න මේ භාවය අහවර වුණා කියන්නේ. පුනර්භවයක් තව දුරටත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ එකෙක්ලා එක එක්කෙනාට තියෙන මේ ඩිෆෝල්ට් තත්වය මේ සාමාන්‍ය දුක සැප තත්වය එදිනෙදා දුක සැප බාරගත්තා. එන්නේ බාර ගැනීමක් සිද්ධ කරා මේක තමයි නිවන මෙතනින් එහාට වෙන සැනසීමක් නැහැ කියලා බාරගත්තා. බලනකොට අර පරණ මෝඩයම තමයි. අර පරණ පිස්සම තමයි. දෙයක් නෑ අප්පා ඉතින් ඒක මොකද්ද ඉතින් ඒක එච්චර අවුලක් නෑ ඒකේම අවුලක් නැහැ. දැන් මං කල්පනා කරන්න බලනවා, දැන් අර ඒ දවස්වල වැඩට යන කාලේ මිනිස්සෙක් ඉඳියා නම්, ඒ දවස්වල ඒ ගත කරපු මිනිස්සෙක් ඉඳියා නම්, දැන් මේ පැවිදි වෙලා ලොකු රවුමක් ගිහලා අන්තිමට එතෙන්ටම ඇවිල්ලා තියෙනවා. වෙන ස්වභාව වෙන වෙන ඇඳුමක් නම් තමයි ඇඳන් ඉන්නේ, වෙන හෙයා කට් එකක් නම් තමයි තියෙන්නේ. දැන් ඉස්සර වගේ නිකන් කොණ්ඩේ ඩයි කරන ප්‍රශ්නේ මෙන්නේ නැහැ. අර නිකන් අර නිකන් ග්‍රේ හෙයා කියලා හැමෝම අහනවානේ, මොකද මේ ග්‍රේ හෙයා කියලා අහනවානේ. ආ ඒ ප්‍රශ්නේ නැහැ. ඒ වුණාට තාම ඒ කොණ්ඩෙම තමයි, ඈ තාම ඒ පිස්සම තමයි, තාම ඒ පුද්ගලයාම තමයි ඉන්නේ. ලොකු රවුමක් ගෙනහල්ලා නිකන් අතරමං කළා, අන්තිමට ඉඳපු තැනටම ගෙනහල්ලා නැවැත්තුවා වගේ. අන්න ඕක බාර ගන්න කියන පණිවිඩේ බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. ඕක තමයි නිවන කියන පණිවිඩේ බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. ඔන්න ඔය එදිනෙදා දුක සැප ඔබ බාරගත්තොත් අන්න යම්කිසි විදියක ඔබේ මේ ඌනතාවය නැති වෙලා යනවා. මේ පැවැත්මක් තියනවාද, ඒ පැවැත්ම නැති වෙලා යනවා කියන දේ තමයි මේ කියන්නේ. ඉතින් ඕක ලොකු ප්‍රතිපදාවකින් රවුමක් කරකිලා ඇවිල්ලා බාරගත්තොත් මිසක් වෙන කෙනෙක් බාරගන්න සූදානම් නැහැ. දැන් අපි හිතමු අල්ලනන්නා දුන්න කෙනෙක් අපේ පණිවිඩය කිව්වා කියලා. එයාට අපි කියනවා අනේ දැන් ඔයා ඉන්නෙම නිවනේ, ඔයාට වායි හොයන දෙයක් නැහැ, ඔන්න ඔය තියෙන එක බාරගන්න කියලා කිව්වොත් මේ දැනත මොකද්ද කියන්නේ? ආ මේ තැනත් කියනවා මේ ස්වාමීන් වහන්සේ නම් කියයි එහෙම කොහොමද එහෙම කරන්නේ, මට මෙච්චර මෙහෙම මෙහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා, මම මේ භාවනා කරන්න කියලා ආවා, මේ හාමුදුරුවෝ මොකද්ද කියනවා කියලා. ඉතින් ඇත්ත මේ වෙලාවට එහෙම කියන්න හොඳ නැහැ. එයාට කියන්නේ සුපිරි ප්‍රතිපදාවක් තියෙනවා, අන්න වීඩියෝ පටි දෙකක් තියෙනවා, ඒක අහන්න බලන්න බලලා හිමීට පටන් ගන්න. එක හුස්මක් බලන්න, එක පියවරක් බලන්න, අන්න එතන තමයි ලොකු ගමනක ආරම්භය. අපි යන් ටිකෙන් ටික යන් කියලා අනේ ඉතින් අරගෙන යනවා. ඉතින් පරංගි කෝට්ටේ ගියා වගේ අරගෙන යනවා. ගිහිල්ලා 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 ඇවිල්ලා බලනකොට අන්තිමට ඇහෙනවා මෙන්න අන්න කාලතුවක්කු සද්දේ. ජකෝ අපි මේ පටන් ගත්ත තැනවලනේ මුන් ගෙනහලා තියෙන්නේ අපිව කියලා. අන්න ඉතින් පස්සේ තමයි තේරෙන්නේ. මේ අවුරුදු කාල ගාණක් කරාට පස්සේ තේරෙනවා මාර කේස් එකක් තමයි උනේ මට. කරකෝල කරකෝල අන්තිමට ඉටිපු තැන්ටම ගෙනහලා නතර කරා. නිවන් අන්න ඕක බාරගත්තොත් නිවන්. ඔන්න ඒ තියෙන එදිනෙදා දුක. ඕක වෙනස් වෙන්නේ නැහැ. ඕක මැරිලා උපදුනොත් මිස වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔය තියෙන தත්ත්වේ බාරගන්න. බාරගත්තාම තේරෙනවා අන්න අර බාර නොගැනීම තුලින් යම්කිසි ඝර්ෂණයක් ඇති වුණාද, බාර නොගැනීම තුලින් යම්කිසි ඌනතාවයක් තිබුණාද, බාර නොගැනීම තුලින් යම්කිසි භවයක් මතුවලා ආවද, ඒක නැති වෙනවා. ඒ ඝර්ෂණේ නැති වෙනවා. ඒ ඌනතාවේ නැති වෙනවා. ඒ භවය, ඒ පැවැත්ම නැති වෙලා යනවා. මේ මොහොතේ මේ මොහොතේ ආය අතීතය අනාගතේ නෙමෙයි. අන්න බුදුරජාණන් වහන්සේ තමුන්ගේ ඒ හිතේ තියෙන ස්වභාවයේ දැක්කහම තේරෙනවා තවදුරටත් මේ ඌනතාවේ නැහැ. තවදුරටත් හඹාගෙන යන දෙයක් නැහැ. අන්න මම මේ විදිහේ ඌනතාවයක් රහිත කෙනෙක්. මාව මේ විදිහට කුප්පන්න හැකියාවක් නැහැ තවදුරටත් කෙනෙක්ට. අන්න අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවති. මගේ මේ මෙන්න මේ හිතේ තුල තියෙන විවේකය කෙනෙක්ට කුප්පන්න හැකියාවක් නැහැ. අකුප්පා යන ස්වභාවයක් ඒ තුල තියෙනවා. මේ විදිහට තවදුරටත් මට ජාතියක් වෙන්නේ නැහැ. මේ විදිහේ පුනර්භවයකට මම ගමන් කරන්නේ නැහැ කියන විශ්වාසය, මේ තහවුරුව මේ වර්තමාන මොහොතේ කරන්න. අන්න වර්තමාන මොහොතේ හොඳට දකින්න පුළුවන් කොහොමද භවය, වර්තමාන මොහොතේ හොඳට දකින්න පුළුවන් කොහොමද ඌනතාවේ. අන්නේ ඌනතාවේ නැවත නැවත බලන්න. අන්නේ භවය, අන්නේ අල්ලා ගැනීම, අන්නේ පැවැත්ම නැවත නැවත බලන්න. එතකොට තේරෙනවා අන්න කොහොම කොහොම හරි ටික ටික මෙන්න මේ ඌනතාවය අඩු වෙනවා. මේ පැවැත්ම, මේ භවය, මේ අල්ලා ගැනීම අඩු වෙනවා. අන්නේ අඩුවීම ගැන තමයි කියන්නේ. බල්ලකොට ඉඳපු තැනමයි, බල්ලකොට එදිනෙදා අර තිබුණු සැප දුකමයි. නමුත් ඒක බාරගත්තා. බාරගත්තාම කෙනෙක්ට අන්න හිත තුළ විවේකයක්, සැනසීමක් මතුවෙලා එනවා. මතුවෙලා එනවා. එහෙම නැතුව වෙන ප්‍රතිපදාවක් නැත. ක්‍රමානුකූලව ටිකෙන් ටික මෙන්න මේ විදිහට වඩලා මෙන්න මේ විදිහට තමුන්ගේ හිත තුළ මේ තියෙන තත්ත්වය ලං කරගත්තා. මේ විදිහේ ප්‍රතිපදාවක් තමුන්ට ලං කරගත්තා. ඉතින් ඕක තමයි ගමන. ওই ගමනෙන් ගිහිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ආරාධනාවක් අපි ඉදිරියේ තියන්නේ. ඔන්න තවදුරටත් මාව කුප්පන්න බෑ. මේ විදිහට භවයක්, මේ පැවැත්මක් මා තුළ තවදුරටත් නැහැ කියන ප්‍රකාශ කරනවා. ඒක ඉතින් බොහොම ආකර්ෂණීය ප්‍රකාශයක් අන මේ ලෝකවාසී සත්‍යයන්ට අහන්න ලැබුණු බොහොම වටිනා ප්‍රකාශයක්. අන්නේ ප්‍රකාශය තමයි මේ අවස්ථාවේදී මේ ඉදිරියෙන් තියන්නේ, මෙන්න මේ විදිහේ සැනසීමක් තියෙනවා, මෙන්න මේ විදිහේ ළඟා කර ගැනීමක් තියෙනවා. ඉතින් එවැනි ළඟා කර ගැනීමක් අපි අපිටත් අත්දැකීම සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කෙනෙක්ට කෙටි ප්‍රශ්නයක් තියෙනවා නම් පිළිලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ වහන්සේට බොහොම පින් අපිට මේ විදිහට අවවාද අනුශාසනා දෙනියක් ගැන හැමදාමත් මම කියන වගේ හරිම ප්‍රායෝගික අවවාද සහිත ධර්මදේශනයක් අපට විසතියකට සැරයක් අහන්න ලැබෙන්නේ. ඉතින් ඔබ වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු
සාදු සාදු. අපේ නා අවසන් කරමුනේ.
උපාලි වන්දනා කරන්න ස්වාමීන් වහන්සේ සුදු වෙලාවක් ගන්න පුළුවන්.
එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ වන්දනා කරන්න.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්ති
සුඛී හන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හන්තු.
සතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයවනෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පසිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
සෝපත්තේවා. හැම දිනකටම තෙරුවන් සරණයි.